පත්තම දායකත්වය කිවේ කවුද? පින්වත්න මීට ප්‍රථම කළ ධර්මදේශනාවත් මේ ධර්ම සාකච්ඡාවත් දායකත්වය දරන්නේ චන්දිම අමරකෝන් මහත්මානං. එතුමන් මේ පිරිසටත් ලෝකයටත් සද්ධර්ම දානය බෙදා හදා දෙන්නට මේ අවස්ථාව මේ පින්කමේ දායකත්වය දරමින් මේ කාලය තුළ තම තමන්ගේ ධර්මය පිළිබඳව ඇති වෙලා තියෙන මේ කාලය තුළ අපි ශ්‍රවණය කළ දේ පිළිබඳව ඇතිවෙච්ච ගැටලු ප්‍රශ්න ඇත්නම් තවදුරටත් විස්තර කරගත යුතු කරුණු ඇත්නම් එපමණක් නොවේ, ඔබ තුළ වාදයට විවාදයට තුඩු දෙන යම් කරුණක් මතු වුණා නම් ඒ සියල්ලටම මේ අවස්ථාව ඉඩකඩ සැලසෙනවා. කැමති විදිහකින් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒ සඳහා අපි දන්න තරමකින් විසඳුම් ලබා දෙමු. අපිට නොහැකි වුණොත් අපි ඒ ගැන හොයන්න විමසන්න හරි ඉදිරියට තබමින් ඒ කටයුතු ඒ ප්‍රශ්න විසඳා ගන්නට කෙසේ හෝ උත්සාහවත් වෙනවා. ඉතින් මේ වෙලාවේදී දැන් තමන්ට පැවරෙනවා ඒ තමන්ට ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන කාලය ගත වෙන නිසරු ප්‍රශ්නවලට ඉඩ නොතබා අපි අසා ශ්‍රවණය කළ ඒ වැදගත් අරමුණ කරා ලං වෙන්න අවශ්‍ය කරන විදිහට උපකාර ලැබෙන හැමෝටම සහාය ලැබෙන ප්‍රශ්නයක් විමසමින් මේ අවස්ථාවට ප්‍රශ්න විමසනාය සම්බන්ධ වෙනවා නම් එකතු වෙනවා නම් හොඳයි කියන අදහස ඉදිරිපත් කරමින් එහෙත් තමන්ගේ ස්වාධීනත්වයේ තුල කැමති ප්‍රශ්නයකට ඉඩ සලසාලමින් අපි නිහඬ වෙනවා ඔබේ වාර්ය උදා කර ගැනීම සඳහා. එතුමා ප්‍රශ්නයක් අපෙන් විමසනවා යෝනිසෝ මනසිකාරය පිළිබඳව. අපි කරුණු දෙපැත්තක් පැහැදිලි කළා. ලෝකයට සාපේක්ෂකව සම්මතයෙහි පිහිටලා ලෝභ දේශ සංසිඳවීම සඳහා ගත හැකි මනසිකාරයක් පිළිබඳවත් ලෝකෝත්තර ලෝකෙන් එතරවීම පිණිස පවතින යෝනිසෝ මනසිකාරයක් පිළිබඳවත් මතක් කළා. එතුමා විමසනවා මේ දෙකෙන් කොයිකද ඉස්සෙල්ලා භාවිතා කරන්න ඕන කියලා. සැබවින්ම කෙනෙකුට මේ භාවිතාව පිළිබඳව අපි කතා කරනකොට අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාව සිහි කරගන්න වෙනවා. ඒ දේශනාව තුළ අපට හමු වෙනවා විපස්සනා යානික, සමත යානික, සමත විපස්සනා යුගනද්ද කියලා මේ ප්‍රතිපදාව තුළ හැසිරෙන පුද්ගල ස්වභාවයන් කීපයක්. සමහර කෙනෙකුට පුළුවන් විපස්සනා යානික, එකනේ ලෝකෝත්තර මාර්ගයට යොමු කරන ඒ විදර්ශනාමය පැත්ත, වර්තමාන ස්කන්ධයන්ගේ උදේවැය දැක මෙනෙහි කරන ඒ මනසිකාරයම මෙනෙහි කරමින් ඒ තුළින්ම චිත්ත සමාධි ගොඩනගාගෙන නිවන දක්වා යන්න පුළුවන්කමකුත් තියෙනවා. ඊළඟට තියෙනවා සමතේ ඇසුරු කරලා, ඒ කියන්නේ ওই සම්මතය තුළ අපි සාපේක්ෂකව භාවිතා කළ හැකි යෝනිසෝ මනසිකාරයක් ගැන කතා කළා. එබඳු තැනකින් තම සිතේ උපදින රාග ద్వේෂ ආදීන් සමනය කරගෙන සමතේටපත් කරගෙන ඉන්නතුරු ලෝකෝත්තර මනසිකාරයකට ගෙහිලා සමතේ මූලික කරගෙන දෙවනුව ලෝකෝත්තර මග උපදවාගෙන නිවන දක්වා යන්නත් පුළුවන්. තවත් කෙනෙකුට පුළුවන් මේ දෙකම එකට ඒකාබද්ධ කරගෙන සමත විපස්සනා යුගනද්ද මේ යෝනිස මනසිකාර දෙකම එකට භාවිතා කරන්න. ඒ කියන්නේ තමන්ට ලෝකෝත්තර වශයෙන් ස්කන්ධ වශයෙන් බලලා සාපේක්ෂක නොවි ඉන් එහා පැත්ත බලලා නිවා ගන්න සංසිඳවා ගන්න පුළුවන් තරමින් පවතින තාක් ඒ පැත්ත බලමින් යම් මොහතක යම් අරමුණක් ඇවිල්ලා කාමාදී පසට පැත්තට තමන් වැදගෙන යනවා නම් අන්න ඒ වෙලාවේදී සම්මතය භාවිතා කරලා පුළුවන්කම තියෙනවා ඒ සංසිඳවාගෙන ඒ දෙකම එකට එකතු කරගෙන වර එක සම්මතයේ පිහිටා ඒ මත පිහිටලා නුවණ මෙහෙවලා ලෝභ ද්වේෂ ආදී අවිද්‍යා දෝමනස්යන් සංසිඳවා ගන්නවා. වර එක ලෝකෝත්තර පැත්තට බරව යෝනිසෝ මනසිකාරය මෙහෙවමින් මේ දෙක ඒකාබද්ධව යුගනද්දව පවත්වමින් මේ මඟ වඩන්නත් පුළුවන්. එනිසා අපි බුදුහාමුදුරුවන්ගේ දේශනාව නැවත තැනකින් අපි සිහිපත් කළොත් උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි හැකිනම් අනිමිත්ත සමාධියම වඩව්. අනිමිත්ත සමාධියම වඩව් කියලා. නිමිති වශයෙන් සලකුණු වශයෙන් නොගෙන අනිමිත්ත වූ සමාධියම වඩන්න කියලා කියනවා. නිමිති වශයෙන් අපි යමක් ගත්තනම් ඒ එක්ක රූපය, එක්ක වේදනාව, එක්ක සංඥාව, එක්ක සංකාර, එක්ක විඥානය. අපි නිමිති වශයෙන් භාවනාවේදී ධ්‍යාන කරන්නට කසින වශයෙන් හෝ දෙතිස් කුණප වශයෙන් හෝ ආනාපාන සති වශයෙන් හෝ කුමන හෝ නිමිත්තක් ඇසුරු කළා නම් ඒක මේ පංච උපාදානස්කන්ධයට අයිති එකක්මයි. නිමිති වශයෙන් යමක් අල්ලගත්තා නම් ඒ උපාදානස්කන්ධයක්මයි. යමක් උපාදාන නම් එතන භවයේ, භවයේත් නම් ජාතිය, ජාතියේත් නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදිලා නෑ එතන. ඒකනේ ආලාර කාලා මුද්දකාරාම් පුත්ත වෙණිය අයත් ගැන කතා කරනකොට ධ්‍යාන සමාධි සමාපatti දක්වා ගියත් උපාදානයෙන් මිදිලා නෑ. එනිසා ජරා මරණයෙන් මිදිලා නෑ. එනිසා උන්වහන්සේ දේශනා කරන පුළුවන් නම් ඒ නිමිති සහිත සමාධිය නෙමෙයි අනිමිත්ත සමාධිය වඩන්න කියලා. එනිසා කෙනෙකුට හැකිනම් යමකට සාපේක්ෂක නොවි දැකීම්, ඇසීම්, දැනීම්, දැන ගැනීම් කියන තැනට මෙහා පැත්තට එන්නේ නැතුව මේ දැකීමක් ඇති වුණා, දැකීම ඇති වෙච්ච තැන, එතකොට ඒ ස්කන්ධ ටික මෙරිලා තියෙන්න පුළුවන් අපට අහුවෙන තැන. නමුත් කමක් නැහැ. ඒක පූර්ව ප්‍රතිපදාවක් වෙනවා. මේ බඳු ධර්මතා ටිකක් යෙදිලා නේද මෙහෙම එකක් උනේ කියලා ඒ පැත්තට මනස නමන්න පුළුවන් වුණොත් අපි නිමිති වශයෙන් කිසිවක් ගන්නෙ නැහැ. හටගත් ස්කන්ධයන්ගේ Nirodhayම විමසන බවක්මයි එතන තියෙන්නේ. උදේවැය දක්නා නුවණටමයි ලං වෙන්නේ, සමීප වෙන්නේ. එනිසා ඒ බඳු තැනකින් අපේ මානසිකාරය පවත්වන්න පුළුවන් නම් බුදුහාමුදුරුව අගය කරනවා ප්‍රශංසා කරනවා. හැබැයි එතන පිහිටන්න තරම් අපේ මනස තියුණු නැත්තම් එහෙනම් අපට ඉඩ තියෙනවා සමත යානික අර විදර්ශනා පැත්ත කලයුත්ත මොකද්ද කියලා දැනගෙන එහි කලයුතු කාර්ය හඳුනගෙන ඊට උපකාර පිණිස සමතේම වඩලා මනස හදාගෙන සිත සමාහිත කරගෙන නුවණින් දැකිය යුතු ධහම දකින්න ඒ ලෝකෝත්තර මාර්ගයට යොමු කරවන ඒ මානසිකාර්ය භාවිතාවට ගන්න කෙනෙකුට ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නෙට මට මෙහෙමයි කියලා නිශ්චිත විසඳුමක් දෙන්න බෑ. තම තමන්ගේ නුවණ හැටියට තීරණය කරන්න ඕන විපස්සනා යානික ලෝකෝත්තර මාර්ගයම අනුගමනය කරනවද, සමතය අනුගමනය කරනවද, මේ දෙක ඒකාබද්ධව අනුගමනය කරනවද කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ අපි කාටත් හොඳ මේ දෙක ඒකාබද්ධ කරගන්න එක. පුළුවන් තරම් විදර්ශනාවට හිත යොමු කරනවා. බැරි වෙන හැම වෙලාවකම සමතයෙන් හිත හදා ගන්නවා. හදාගත්ත හිත නැවත වතාවක් අරණිමිත්ත නිමිති වශයෙන් නොගෙන දහම දකින පැත්තටම පුළුවන් තරම් යොමු කරන්න උත්සාහ කරනවා. ඒ පැත්තට උපකාර පිණිස සමතේ යොදාගෙන භාවිතා කරනවා නම් වඩාත් හොඳයි සුදුසුයි. හොඳයි, කාලය ඉතිරි කරගන්න ඉක්මනින් ප්‍රශ්න අහමු.
වහන්සේ කලින් දේශනාවේදී මේ සඳහන් කරා මේ දැන් මැරෙන මොහොතේදී නිමිත්තක් අනුව අපාගත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ දිව්‍ය ලෝක එවගේ තැන්වලට යන්න පුළුවන් කියලා. දැන් විපස්සනා භාවනාව වඩපු කෙනෙක්, ලක්කාරයෙන් වඩපු කෙනෙක් වුණත් මැරෙන මොහොතකදී එන වේදනාවක් වගේ දෙයක් නිසා මේ කායික වේදනාවක් නිසා මනස හෙල්ලෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක මේ බොහොම ඉක්මන් සතිපට්ඨානේ වඩපු කෙනෙක් නමුත් සම්පූර්ණ නිවිච නැති කෙනෙක්ට මේ එහෙම නරක තැනක උත්පත්තියක් ඇති වෙන්න පුළුවන්.
හොඳයි හොඳයි. විදර්ශනාව ධර්මය මාර්ගය ක්‍රමය න්‍යාය හඳුනගත්ත කෙනෙකුට නම් මරණයෙන් එහා පැත්ත පිළිබඳව බිය විය යුතුම නෑ කියලා කිව්වට වරදක් නෑ. මොකද අපි විදර්ශනා වශයෙන් අපි අපේ සිතේ නැගෙන ධර්මතාවයන් පිළිබඳව නොදන්නේ නම් නොදක්නේ නම් තමයි අපි අපේ හිතේම හටගන්න මායාවට ඡායාවට රැවටිලා සුගති දුගති වශයෙන් ප්‍රතිසන්දියට යන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපේ මරණ මොහොතේ අපිට අපේ පන්සලේ වැඩ ඉන්න, අපි බුද්ධ පූජා වන්දනා කළ බුද්ධ රූපේම වෙන්න පුළුවන්. හිතට මේ බුදුරුව අරමුණු වෙලා මේ බුදුහාමුදුරුව මේ අපේ පන්සලේ බුදුහාර අපි බුද්ධ පූජාවල් තිබුවා වන්දනා කළා එතන භාවනා කළා කියලා පෙර කළ කුසල කර්ම ටික සිහි කරගෙන මේ නිමිත්තම පාදක කරගෙන සුගති පරායන වෙන්න පුළුවන්. කුසල් සිත් කළ කුසල් අරමුණු කරගත්ත නිසා මෙබඳු ප්‍රතිපාවක්ම නිමිත්ත බවට පත්වෙච්ච කෙනෙකුට ඒකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන්. මේ ප්‍රතිමාව ළඟ මේ රූපේම මැවිලා බුදුහාමුදුරුවෝ කියන අදහසත් ඉපදිලා මේ බුදුහාමුදුරුව වැඩ ඉන්න තැනත් සිහිපත් වෙලා අපි පන්සේදී කළ නොකට යුත්ත කලානම් ඒ බඳු දෙයක් සිහිපත් වුණොත් දැන් පන්සල සිහි කරගන්න නිමිත්ත බවට පත් වුනේ මෙතන බුද්ධ ප්‍රතිමාව. නමුත් ඒකම සිහියට එනවා මෙතනදි කළා අපි වැරදි කාය කර්මයක් හෝ වාග් කර්මයක් හෝ මනෝ කර්මයක්. එතකොට මේ නිමිත්තම හේතු වුණා අපට අකුසල කර්ම ටික සිහි කරගන්න. මරණයේ මොහොතේ වූවා නම් ප්‍රතිසන්දිය දුගති වෙනවා. දැන් යම් කෙනෙකු දහම ඇසුරු කරලා තිබුණා නම් මෙන්න මේ වගේම රුවක් මරණ මොහොතේ මැවෙන්න පුළුවන්. අපට පුළුවන් කැමතිනම් නුවණ තිබුණා නම් වැඩුවා නම් සුගති දුගති දෙකම අතහරින්න. කොහොමද? දැන් තමන්ට තමන්ගේ හිතේ හටගත් දැනගැනීමක් බුදුහාමුදුරුවෝ. දැනගැනීම කියන තැනට සාපේක්ෂක වෙච්ච තැනයි අපිට කුසල් අකුසල් සිහි කරගැනීමේ අවස්ථාව උදා වුණේ. දැන් අපි ඒ පැත්තට වැටෙන්නේ නැතුව යහ පැත්තට ගියොත් මේ බඳු දැනගැනීමක් ඇති වෙච්ච තැන මේ ස්කන්ධ ටික මේ ආයතන මේ ධාතුව නේද තියෙන්නේ? මේ මන ආයතනේ ධම්මායතනේ මනෝවිඥානේ මනෝ ස්පර්ශයේ වේදනා සංඥා චේතනා මේ ස්කන්ධ ටික මේ ආයතන යෙදිලා නේද මෙහෙම දැනගැනීමක් ඇති උනේ? මේ දැනගැනීමට ඇති වෙච්ච මේ ස්කන්ධ ටික හේතු ටික මේ වහා ඉපද නිරුද්ධ වෙන උපද වේ වෙන උපජිත්වන ඉපද නිරුද්ධ වෙන අනිත්‍ය ධර්මතාවයක් නේද කියලා ඒ පැත්ත බලා ගන්න පුළුවන් වුණොත් අපි කුසලයේ සිහි කළෙත් නෑ අකුසලයේ සිහි කළෙත් නෑ. පෙළ කර කර්මයේ සිහි කළේ නෑ අපි. වර්තමානයේ ඇත්තක් ඇති සිටින් දැක්කා. වර්තමානයේ ඇත්ත ඇති සිටින් දැක්කා අපි නිමිත්තක් සලකුණක් කරගත්තේ නෑ ප්‍රතිසන්දියකට යන්න මරණ මොහොතේ රහත් পদවිය වෙන්න පුළුවන් ඒ බඳු දැක්ම. ඒ නිසා මග වඩා ගත්ත කෙනෙකුට දුගතිය නෙමෙයි මරණ මොහොත නිවන බවට අනුපාදා පරිනිර්වාණය බවට පත් කරගන්න පුළුවන් මේ දහම හදාරපු කෙනෙකුට. ඒවා පැහැදිලි වුණා නම් නැවත අහන්න පුළුවන් අතුරු ප්‍රශ්න.
අතුරු ප්‍රශ්න මේ හඳුර පටිච්ච සමුප්පාදයේ මේ අවිද්‍යා පත්‍ය සංඛාර විස්තර කරනකොට එතන සංඛාර හැටියට ගත්තා පුඤ්ඤාපි සංඛාර පුඤ්ඤාපි සංඛාර අනින්ජාපි සංඛාර කියලා. එතකොට අපි අහලා තියෙනවා මේ සංඛාර කාය සංඛාර වචි සංඛාර චිත්ත සංඛාර කියලා හඳුන්වන්න පුළුවන් කියලා. එතකොට දැන් කාය සංඛාර කාටත් පොදුයි. චිත්ත සංඛාර දැන් මේ වේදනා සංඥා මේ රහත් ඒගොල්ලන්ට සාමාන්‍ය පැත්තේදී තියෙනවානේ. එතකොට අතන අවිද්‍යාවෙන් හටගන්නේ සංඛාර තුන වැටෙන්නේ මෙතන මේ වචි සංඛාර වලට.
හොඳයි. කාය සංඛාර කියනකොට අපි ඉතාමත්ම සියුම්ම තැනින් ගත්තහම ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාසයේ කෙලවර කොට ඇති කායික ක්‍රියා කාය සංඛාර. වචනේ මූල සියුම් අවස්ථා විතක්ක විචාරය. වාචික ක්‍රියාව අවසානයේ සියුම් අවස්ථා විතක්ක විචාරය. ඒ අනුව විතක්ක විචාරය කෙලවර කොට ඇති වාචික ක්‍රියා. මනසේ මානසික ක්‍රියාවේ මූලය වේදනා සංඥා මානසික ක්‍රියා. එතකොට මේ විදිහෙන් ගත්තාම මේ ක්‍රියා කොටස් කීපයකට වැටෙනවා. පුඤ්ඤාභි සංඛාර සහගත පුඤ්ඤාභි සංඛාර සහගත ක්‍රියා අපුඤ්ඤාභි සංඛාර සහගත ක්‍රියා ආනින්ජාවි සංඛාර සහගත ක්‍රියා කියලා අපට බෙදා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔය කුසලා කුසල පැත්තට නොයැටෙන ක්‍රියාවකුත් තියෙනවා. රහතන් වහන්සේලා භාවිතා කරනවා උන්වහන්සේලාට පහළ වෙනවා ක්‍රියාසිත කියලා කොටස. ඒකේ කර්ම ක්ලේශ ගතිනේ ක්‍රියාව පමණ ක්‍රියා. එතකොට උන්වහන්සේලාට පහළ වෙන මෙබඳු ධර්මතාවයන් ගැන කියන්නේ ක්‍රියාසිත හැටියට. ඉන් මෙහා පැත්තේ කෙනෙකුට පහළ වෙන දේ කර්ම ක්ලේශ කුසල අකුසල වලට බෙදෙනවා. ඒ නිසා අපි කරන ක්‍රියාකාරකම් ටික කාය වාග් මනෝ මෙන්න මේවා කුසල සහගතවද විය හැකි අකුසල සහගතවද විය හැකි. එතකොට ඒක ඒ කුසල සංස්කාරයක්ද අකුසල සංස්කාරයක්ද කියන එකට ඒ කාය වචී මනෝ සංස්කාරයන් පිළිබඳවත් අපිට කතා කරන්න වෙන්නේ. ඒ සඳහා යෙදෙන මූලය දිහා බලලා එතනින් නැතුව මේ ක්‍රියාව හඳුන ගන්න පුළුවන් කමක් නැහැ. අපි ඔය වගේ තැන්වලදී පුංචි නිදර්ශනයක් ඉදිරිපත් කරනවා. දැන් පිපාසය හැදුණු බල්ලෙක් පෙන් පොදක් හොයාගෙන යද්දී දිය පිරුණු පොකුණක් දැක්කා. බල්ලා පිපාසයෙන් වතුර ටිකක් බොන්න ළිඳට පොකුණට ලං වුණා. වතුර බොන්න ලං වෙනකොටම ඒ වගේම ලොකු හොම්බක් තියෙන ලොකු බල්ලෙක් ළිඳෙත් ඉන්නවා. ලං වෙනකොටම එයත් ලං වෙනවා. බල්ලා බය වෙලා පස්සට පනිනවා. ආපහු වතුර බොන්න ලං වෙනකොට ළිඳේ ඉන්න බල්ලෙකුත් උඩට මතු වෙනවා. බල්ලා බය වෙලා මේ බල්ලා පිළිබඳව කෝපයෙන් බුරන්න ගත්තා. පොළොව පහුරු ගඟා ළිඳ වටේ බුරන්න පටන් ගත්තා. දැන් මේ සිද්ධිය හිතන්න ටිකක් උපකල්පනය කරගන්න. දැන් බලන්න බල්ලා ළිඳට එවෙනකොට බල්ලෙක් හැටියට දැක්කේ මොකද්ද? තමන්ගේම ඡායාව බල්ලා බල්ලෙක් හැටියට දැකලා රැවටුණා. තමන්ට පෙනුනේ තමන්ගේම ඡායාව. නමුත් බල්ලා රැවටුණා බල්ලෙක් ළිඳේ ඉන්නවා කියලා. දැන් ඔන්න ඔය පවතින ඡායාව පවතින ධර්මතාවයේ නොදන්නා නොදක්නා කම හේතු වුණා ළිඳේ බල්ලෙක් ඉන්නවා කියන අදහසට. දැන් ඒ බල්ලා පිළිබඳව දේශයක් තරහාවක් උපන්නා. දැන් ඊළඟට ඒ බල්ලට බුරන්න ගත්තා. ඒ බල්ලට එරෙහිව පොළොව පහුරු ගාමින් තමන්ගේ විරෝධය දක්වන්න ගත්තා. දැන් බලන්න බල්ලා බල්ලෙක් හැටියට දැකපු අදහසත් ඒ බල්ලා පිළිබඳව ඇති කරගත්ත ද්වේෂසිත අයිති කොතනටද? අපුඤ්ඤා විසංඛාරයක්. ඒක මානසික ක්‍රියාවක්. ඒක මනෝ සංඛාර සහගත වෙන්න ඕන. ඒක අපුඤ්ඤා විසංඛාරයක්. ඊළඟට බල්ලා බිරුවා. බල්ලා පිළිබඳව දේශයෙන් බිරුවා. ඒක වාක් ක්‍රියාවක්. වචි සංඛාරයක්. එතන තකුසලයයි මූලික වෙලා තිනවා. ඒකත් අපුඤ්ඤා විසංඛාරයට වැටෙනවා. බල්ල පොළොව පහුරු ගාමින් බිරුවේ. ඒක කායික ක්‍රියාවක්. ඒ කායික සංඛාරය කායික ක්‍රියාවන් අකුසලයේ මූල වෙලා. එතකොට කාය සංඛාරය, වචී සංඛාරය, මනෝ සංඛාර කියන තුනම බල්ලගේ අපුඤ්ඤාබ් සංඛාර. වැරදි සහගත දැක්මක් මතයි මේ සියල්ල ගොඩ නැගුණේ. දැන් මේ ක්‍රියාවම පුළුවන් බල්ලට අනිත් පැත්ත පෙරල ගන්න. අපි හිතමු බල්ලා දැක්ක තවත් බල්ලෙක් ඉන්නවා ළිඳි. රැවටීම තිබුණා. අවිද්‍යාව මෝඩකම තියෙනවා. අවිජ්ජාපච්චය සංකාර. දැන් ඔන්න බල්ලා කල්පනා කරනවා බල්ලෙක් ඉන්නවා ළිඳි. මං වගේමයි හරි ලස්සනයි. මටත් හොඳයි තනියෙන් ඉන්නවට වඩා සෙල්ලම් කරන්න. දැන් බල්ලාට ඔන්න යත් එක මිත්‍රශීලී හැඟීමක් ඇති වුණා කියමු. දැන් බල්ලා බුරනවා. දොරෙන් නෙමෙයි. එන්නක ගොඩට. මාත් එක්ක සෙල්ලම් කරන්න. පොළොව පහුරු ගාමින් එයා තමන්ගේ අදහස ඉදිරිපත් කරනවා. කායික ක්‍රියාවකුත් තියෙනවා. දැන් ඒ ක්‍රියාවල් වල ද්වේෂයේ තරහව යෙදිලා නැහැ. හැබැයි එකම අර දෙපළෙම මෝඩකම තියෙනවා. තමන්ගේම ඡායාවට බල්ලෙක් කියලා දැකපු රැවටීම අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව මත දැන් පළමුව බල්ලා අපුඤ්ඤාභි සංඛාර රැස් කළා. දැන් පුඤ්ඤාභි සංඛාර රැස් කරනවා. දැන් කෙනෙකුට ඕන නම් ඔය වගේම නිමිත්තක් ඇසුරු කරගෙන ඔය ධ්‍යානයකදී අපි කසිනේකදී නිමිත්ත හැටියට උග්ඝා නිමිත්ත පටිභාග නිමිති හැටියට තහවුරු කරගෙන වඩන්නෙත් ඔය වගේම සලකුණක්. ආනිඤ්ඤ සංඛාර දක්වාත් යන්න පුළුවන්. එතකොට මෙන්න මේ සංස්කාර සියල්ල ගොඩ නැගෙන්නේ මෙන්න මේ විදිහේ අවිද්‍යාවක්ම. දැන් තේරුම් ගන්න අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා බල්ලගේ උපමාවේ. ඒ අවිද්‍යාව මත ගොඩ නැගෙන සංස්කාර තේරුම් ගන්න දැන් බල්ලා ඒ අවිද්‍යාව පවතින ධර්මතාව තමන්ගේ ඡායාව හැටියට නොදන්නාකම මත බල්ලෙක් ඉන්නවා කියලා ඇති කරගත් අදහස ආත්ම දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය මත ගොඩ නැගුණු කාය කර්ම වාග් කර්ම මනෝ කර්ම ඒ කුසල අකුසල කර්ම දකින්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලෝකේ අවිද්‍යාව තියෙනකන් මේ සංස්කාර තමයි හටගන්නේ. අවිද්‍යාව තිබියදී අපුඤ්ඤාභි සංඛාර දුරු කරලා පුඤ්ඤාභි සංඛාර උපදවන්න පුළුවන්. පුඤ්ඤාභි සංඛාරත් ඉක්මවලා ආනෙන්ජ අරූපී ධ්‍යාන සංඛාරත් උපදවන්න පුළුවන්. හැබැයි අවිද්‍යාවෙන් තොරනේ මෝඩකම මූලික වෙලා. එනිසා ඒවා ඔක්කොම භවගාමි කර්ම සංඛාරපච්චය විඥානං ප්‍රතිසන්දි විඥානේ ඇති කරනවා. එතන සාපේක්ෂකව බලනකොට අපුඤ්ඤාභි සංඛාරයට වඩා වටිනවා පුඤ්ඤාභි සංඛාරය. මොකද සතර අපායේ මුදවන නිසා. පුඤ්ඤාභි සංඛාරයට වඩා වටිනවා ආනිඤ්ඤ සංඛාරය. කල්ප 84,000ක් දක්වා මේ අපායෙන් මිදිලා ඉහළ වැඩ ඉන්න පුළුවන්කම තියෙන නිසා ආනිඤ්ඤ සංඛාරය වටිනවා. නමුත් මේ කොයි සංඛාරයත් සසරෙන් මිදිලා නැහැ. ජාති ජරා මරණයෙන් මිදිලා නැහැ. ආපහු පහළට වැටෙනවා. ඒ නිසා සියලු දුකින් මිදුනේ කියලා කියන්නත් බෑ. ලෝකයට සාපේක්ෂකව ඒ තරාතිරම තුල වටිනාකමක් තියෙන්න පුළුවන්. මේ ලෝකයට සාපේක්ෂකව අපි මානසිකාරය ගැන ලෝකෝත්තර මානසිකාරය ගැන කතා කළ තැන කියවුනෙත් මේ ටිකමයි. එතකොට යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් අපි රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය අපි ගත්තොත් උන්වහන්සේ මේ ඡායාව තුල අර බල්ලා බල්ලෙක් කියලා තමන්ගේම ඡායාවට රැවටුණා වගේ රැවටෙන්නේ නැහැ. උන්වහන්සේටත් මේ වගේම ඡායාවක් හමු වෙන්න පුළුවන්. උන්වහන්සේ ඒක බලන්නේ මේ ඡායාව හටගත්තේ කොහොමද? අනේ උන්වහන්සේට හම්බ වෙන මේ ඵලය හටගන්න හේතු මෙන්න මේ හේතු නිසායි මේ ඵලය හටගත්තේ. අපි ඒ නිදර්ශනය තුළම අපි හේතු ඵලය ගත්තොත් ඡායාව ඵලය නම් හේතුව වෙනවා වතුර, ආලෝකය, ලිඳට එබුණු බලු කය. මේ හේතු ටික නිසානේ මෙහෙම ඡායාවක් හටගත්තේ. මේ හේතුන්ගේ බිඳීමෙන් මේ ඵලයද නිරුද්ධ වෙනවා. ඊළඟට මේ ඡායාව මේ හේතු එකකටවත් අයිති නෑ. වතුරට අයිතිත් නෑ, ආලෝකයට අයිතිත් නෑ, අර භෞතික රූපයට අයිතිත් නෑ. හැබැයි මේ හේතු නැතුව ඡායාවක් හටගන්නෙත් නෑ. බල්ලා ළඳට එබුනේ නැත්තම් ඡායාවක් හටගන්නේ නෑනේ. එතකොට ඡායාව කියන තැන අපට තියෙන ලොකු ධර්මයක්. ඡායාව මේ හේතු එකකටවත් අයිති නෑ. රූපය කියලා කියන්නත් බෑ, වතුර කියලා කියන්නත් බෑ, ආලෝකය කියන්නත් බෑ. හැබැයි මේ හේතු නැතුව ඡායාව කියලා එකක් හටගන්නෙත් නැහැ. එතකොට මෙතන තියෙන ධර්මතාවය මොකද්ද? මෙන්න මේ හේතුන්ට අයිතිත් නැහැ. හේතුන්ගෙන් වෙන්ව දකින්නත් බෑ. එහෙනම් මේ හේතු ඇති කල්හි පෙර නොතිබීම හටගන්නවා. දැන් වතුර ඡායාවක් මීට පෙර තිබුණේ නැහනේ. බල්ලා ළඳට එබුණු නිසාම පෙර නොතිබීම හටගත්තා. බල්ලා ලින්කටින් එහාට යනකොටම ඉතුරුවක් නැතුවම අවසන් වුණා. හේතු ඇති කල්ලි යටගෙන හේතුවෙන් වෙනකොටම ඉතුරුවක් නැතුම වෙනවා. අන්න අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය එතනින් දැක ගන්න පුළුවන්. රහතන් වහන්සේ කියලා කියන්නේ අර මෙහා පැත්තට නොපැමිණ එහා පැත්තෙන්ම පවත්නා ධර්මතාවයේ මැත්ත ඇති සැටියෙන් දකින බැවින් උන්වහන්සේලාට ඔය කර්ම සංස්කාර පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනංජාභි සංඛාර කියන ක්‍රියාසහගත කාය වචී මනෝ සංඛාර ගොඩ නැගෙන්නේ. නමුත් උන්වහන්සේලාත් ඒ පිළිබඳව සිතන මෙනෙහි කරන බවක් ඇතනම් ඒ තුල ඒවා ක්‍රියා කියන අවස්ථාවටපත් වෙන විපාක පිණිස නොයෙන සුදුද නොව කළුද නොව කර්ම කියලා කියන ඒවට. ඒවත් කර්ම චේතනා තමයි. හැබැයි ඒවා කර්මක්ෂේ පිණිස පවත්නා. විපාක පිණිස නොයෙන කර්ම ක්‍රියා හැටියට දක්වනවා. ඒ ආකාරයෙන් ඒ කරුණ තේරුම් ගත්තොත් හොඳයි.
අන්දරේ ඒ ක්‍රියාසිත වලින් වෙන ඒවට සංකාර කියන්නේ නැද්ද?
නෑ, ඒවා ධර්මයේ තුල අපිට වෙනම උගන්වනවා ක්‍රියාසිත හැටියට. කර්ම ගැන කතා කරනකොට ඒවටත් කියනවා කර්ම කියලා. කර්ම හඳුන්වනකොට කියනවානේ සුදු කර්ම, කළු කර්ම, සුදු කළු මිශ්‍ර කර්ම, සුදුද නොව කළුද නොව කර්ම, කර්මක්ෂය පිණිස පවත්නා කර්ම කියලා. එතකොට ඕවටත් කියනවා කර්ම සංස්කාර කියලා. හැබැයි ඒවා ප්‍රතිසන්දිය පිණිස, විපාකය පිණිස නොයෙන, ප්‍රතිසන්දිය වැළැක්වීම පිණිස, කර්මක්ෂය කිරීම පිණිස පවත්නා කර්ම වෙනවා. දැන් බල්ලා ලිඳ ඇතුලේ බල්ලෙක් ඉන්නවා කියලා දැක්කොත්, ඒ මෝඩකමට ආවොත් බල්ලට කුසල අකුසල කර්ම වලින් තොර වෙන්න බෑ. ওই දෙකෙන් එකකට යන්නම වෙනවනේ. හැබැයි මේ ලිඳේ පවතින ධර්මතාවය දැක්කොත් කුසල අකුසල දෙකෙන්ම මිදෙන්න පුළුවන්. ඒ දෙකටම වැටෙන්නේ නෑ මේ පවතින ධර්මතාවය. මේ හේතු ඇති කල්ලි හටගෙන මේ හේතු නැති වෙනකොට නැතිව යන, පෙර නොතිබීම හටගෙන ඉතුරුවක් නැතුවම අවසන් වෙන ධර්මතාවයක් විතරක් දකිනවා. ඒ දැක්ම තුළ ප්‍රතිසන්දිය පිණිස නිමිති නෑ. ප්‍රතිසන්දියට යන නිමිති ඕන. මෙතන නිමිති වශයෙන් ගත්තේ නෑ, ගත්තෙම හටගද්දී දැක්ක, හටගද්දී නිරුද්ධ වෙනවත් දැක්ක. හටගද්ද තේ දකිනකොට නැත යන අන්තයෙන් මිදුණා. ඒ හට ගැනීමක් දකිනවා නෑ කියන්න බෑ. හටගත් දේ නැසෙනවා දැක්කා, තියෙනවා කියන්න බෑ. ඇත නැත කියන අන්ත දෙකෙන් මිදුණු තැන මජ්ජේ මෙදුම් පිළිවෙත මාර්ගය, අරෂ්ටාංගික මාර්ගය. සබ්බං අත්තීති ඒකෝ අන්තෝ, සබ්බං නත්තීති අයං ဒුතියෝ අන්තෝ, ඒතේතේ අනුපගම්ම මජ්ජිම තථාගතේන ධම්මං දේසීති. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මේ දිපැත්තට නොවැටි. එතකොට ඇතිවීම දකිනකොට නැහැ කියන අන්තේනොත් මිදෙනවා. හටගත් ධර්මයන් නැතිවීම දකින කෙනා ඇත කියන අන්තේ මිදෙන. එතන ඇත කියන අන්ත දෙකෙන් මිදෙන දහම එතන තියෙන ඒ නිදර්ශනය තුල.
අම්මනේ
කර්මස්ථාන තැන්වල චේතනාව මතපන්න. කර්මස්ථානවල, ඒ කියන්නේ භාවනා කර්මස්ථානවලද?
දැන් අපි කලු කර්ම සුදු කර්ම
නැහැ. ඔව්, ඒ වේදී සම්පූර්ණම තියෙන්නේ විපාක පිණිසෙන කර්ම චේතනා. සුදු කර්ම කියලා කියනකොට කුසල කර්ම චේතනා, කර්ම සංස්කාර, සංකාර කියනකොට චේතනා. ඒක පුඤ්ඤාභි වෙන්න පුළුවන්, අපුඤ්ඤාභි වෙන්න පුළුවන්, ආනෙන්ජාභි වෙන්න පුළුවන්. එතකොට එතනදී චේතනාව කර්මය වෙනවා. එතකොට චේතනාව කර්මය වෙනවා කියනකොට අපි ඒක බොහොම හැල්ලුවෙන් ඒ අදහස බොහෝ වෙලාවට සමාජයේ කතා කරන්නේ. දැන් අපි බලන්න ඕන, මම මීට පෙර මිනිහෙක් මැරුවා කියන්නකෝ. දැන් ඒ සිද්ධිය අවසන් ඉවරයිනේ. දැන් ඒ සිද්ධියට මම අපාය යනවා නම් මම අපාය යන්නේ ඒ සිද්ධිය නිසා නෙමෙයි. මම මගේම හිතේ උපදවා ගන්න සිතුවිල්ලකට රැවටීම නිසායි. දැන් අපි අතීතයේ කළ ක්‍රියාවලට දැන් විපාකයක් විඳිනවා නම් විඳින්නේ අපි චේතනාවසින්මයි. මම දැන් අර ඉස්සෙල්ලා මතක් කළා භව කර්ම භවයේ මේවා මේවා තියෙනවා 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 කියලා හිතට හසු වෙන මායිම තමයි භවය කියලා කියන්නේ. දැන් අපිට ලෝකයක්ම තියෙනවා, ලංකාවක් තියෙනවා, ලංකාවේ හවල් තැන හවල් තැන හවල් තැන මේවා මේවා කියලා ඔක්කොම තියෙන බවට අහු වෙන්නේ. කැනඩාවේ මේවා තියෙනවා මේවා තියෙනවා අරවා තියෙනවා අතන තියෙනවා මෙතන තියෙනවා කියලා හැම දෙයක්ම S2 පියාගත්තාම මේ සජීවීව හසු මේ ඔක්කොම මානසික ස්වභාවයක්. චේතනා චේතනා භව මෙන්න මේ තියෙන බවට ඇති කරගන්න අදහස තමයි කර්ම භවයේ වෙන්නේ. අපි දැන් අර ඉස්සෙල්ලා කිව්වා මෙතුමේගේ ප්‍රශ්නේදී අතීතයේ අපි දැකපු දෙයක්නේ බුද්ධ ප්‍රතිමාවක් කියලා සිහි කරගත්තේ. දැන් මෙතන තියෙන එක මරණ මොහොතේ පෙවුණා නෙමෙයිනේ. අපේ සිතුවිලි මාත්‍රයකින්ම සිහි කරගත්ත දෙයක්. එතකොට අන්න අපි පැනවීමක් කළා මේ හවල්දී. සිතින්ම කරගත් ක්‍රියාවක් චේතනා. ඒකේ විපාකය සුගතිය දුගතිය මේ යම් තැනක ප්‍රතිසන්දිය පිණිස හේතු වෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම අතීත කුසල කුසල දෙකටම දැන් විපාක විඳින්නේ මේ මනෝමය මායාවට රැවටීම තුල. ඒ රැවටීම නතර කරගත්තොත් අපට දැන් මේ මොහොතේ පුළුවන් සියලු කර්මයන්ගෙන් මිදෙන්න. අඟුලිමාලා හාමුදුරුව දහසක් 999ක් මරලා රහත් වෙන්න පුළුවන් වුණා. මේ ධර්මයේ තියෙන ආශ්චර්යය ඒකයි. ආනන්තරී පාප කර්මයක් කරලා නම් ධර්ම නියාමයක් කෙනෙකුට නිවන් දකින්න බෑ. ඊට මෙහා ඕනම කර්මයක් කළ කෙනෙකුට ඒ කර්මක්ෂය කරගන්න පුළුවන්. පුළුවන්කම තියෙන්නේ ඒ කර්මයට දැන් අයිතිවාසිකම් කියන්න වෙන්නේ තමන්ගෙම සිතේ පහළ වෙන සිතුවිලිත් එක්ක කරන ඝන දෙනුවක් තියෙන්නේ. එතනදී තමන් දැන් අර ලිඳේ හටගත්ත ඡායාව වගේ හටගත්ත ධර්මයන් පෙන්වන ධර්මයන් මොන හේතුවෙන් හටගෙන කොහොම නැති වෙනවද කියලා. පෙර නොතිවීම හටගෙන ඉතුරුවක් නැතුවම අවසන් වෙන හේතුඵල ධර්මතාවයක් හැටියට දකින අවබෝධයේ නුවණ අපි පහල කරගත්තොත් කර්මක්ෂය කරලා අපිට මිදෙන්න පුළුවන්කම තියෙනවා.
ස්වාමීන් වහන්සේ ඔබ දේශනා කළා ජාති ජරා මරණ තුනේ සාපේක්ෂ කාල සහ
ජාති ජරා මරණේ සාපේක්ෂතාවේ නිරපේක්ෂතාවය කියලා නම් මම ඍජුවම කතා කරන්නේ නෑ. මෙහෙම එකක් කිව්වම මම ජාති ජරා ව්‍යාධි මරණය කියන ටික ස්වභාවික ධර්මතාවයක්. ඒ කියන්නේ යම් ලෝකේ රූපයක් කියලා යමක් ඇත්තම් වේදනා සංඥා සංඛාර විඥාන කියලා යමක් ඇත්තම් මේ ස්කන්ධ පහෙන් කියවෙන්නේ තුන් භවය. තුන් භවය අනුව ගිය හැම ධර්මයක්ම. එතකොට තවත් විදිහකින් කියනවා නම් රූප වේදනා චිත්ත චෛතසික රූප වේදනා සංඥා සංකාර කියනකොට චෛතසික විඥාන කියනකොට සිත රූප කියනකොට රූප. එතකොට කාම රූප අරූප කියන මේ තුන් භවයේ පුරා රූප වශයෙන් සතර මහා ධාතු වශයෙන් හෝ සතර මහා ධාතුයෙන් හටගත් උපාදාය වශයෙන් හෝ යම් රූපයක් නම් ඒ රූපත් සිතත් සිතේ හටගන්න සිතුවිලිත් මේ සියල්ලටම එකට එක් කරලා නමක් කියනවා නම් ඒ ඔක්කොටම කියන්න ඕන සංකත කියලා. සංකත කියලා කියන්නේ හටගත්. මොනවෙන් හටගත්ද? හේතුයෙන් ප්‍රත්‍යයෙන් හටගත්. හේතුයෙන් ප්‍රත්‍යයෙන් යමක් හටගත්තා නම් ඒ හට ගැනීම උත්පත්ති ලක්ෂණේ. යමක් උපන්නා නම් ඒ උපන් ධර්මයන්ට අයිති උරුමය තමයි උපන් තැන ඉඳලම දිරාපත් වෙන එක. ඊළඟට මරණය අවසන් වෙන එක. උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති. මේක ධර්මතාවයක්. මේක ඒ හටගත් සංකත ධර්මයන්ට චිත්තජයසික රූප හැම ධර්මතාවයකටම පොදු උරුමය න්‍යාය එක. ඒක වෙනස් කරන්න බෑ කාටවත් ලෝකේ. බුදු කෙනෙකුටවත් ඒක වෙනස් කරන්න බෑ. දැන් මෙන්න මේ බඳු ධර්මතාවයක් ඇති තැන එබඳු රූපාදී ස්කන්ධ අපි මම මගේ ආත්මය කියලා ගත්තොත් මම කැමති වුණත් අකමැති වුණත් මම අරගෙන තියෙන්නේ මොනවද? ජාති ජරා ව්‍යාධි මරණේ. මම ජාති ජරා ව්‍යාධි මරණේ ගත්තේ නැහැ. ගත්තේ රූපය. මොත් රූපය කියන තැන ස්වභාවයේ ලක්ෂණේ අර ටිකන මට ඒ ටිකෙන් තොර වූ රූපයක් ගන්න බෑ මේ තුන් භවයේ තුලම. වේදනාව සංඥා සංකාරයක් විඥානයක් ගන්න බෑ ඒ ටික යෙදිලමයි. ඒ නිසා යම් කෙනෙක් මෙන්න මේ රූපාදී ස්කන්ධ මම මගේ ආත්ම වශයෙන් මොනතරම් ප්‍රියමනාප සොඳුරු නිත්‍ය ආත්ම වශයෙන් දැකලා ගත්තත් අරගත්ත මේ යථාර්ථයේ බැවින් මේ ටිකට මම මගේ කියපු කෙනා තව විදිහකින් මම මගේ කියලා තියෙන මොනවටද? ජාති ජරා ව්‍යාධි මරණේ මම මගේ කියලා. ඉතින් ජාති ජරා ව්‍යාධි මරණේ මම මගේ කියලා ගත්තනම් ඉතින් ඕකට අඬන්න ඕනේ නැහැ. ඇයි අරගත්ත දේ නෙමේ තමන් කැමැත්තෙන් අරන් තියෙන්නේ. රූපේ වේදනා සංඥා සංකාර විඥාන දුව පුතා කියලා මේවා ගත්තට මේවා ජාති ජරා ව්‍යාධි මරණේ ස්වභාව කොට ඇති ධර්මතා නම් මම ඒ ගත්ත දෙයට ඒ ස්වභාවය උරුමය මතුවෙනකොට ඒවා මගේ දේවල් බවට පත් වෙනවා. එයි රූපේ මගේ කියලා ගත්තනම් ඒකේ ලක්ෂණ ටිකත් මගේම වෙනවා. ඒ නිසා අපි රූපය වේදනා සංඥා සංඛාර විඥාන චිත්තජයසික රූප මම මගේ ආත්මය කියලා ගත්තොත් ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක විඳින්නම වෙනවා. ඒකෙන් බැහැර වෙන්න බෑ. හැබැයි මෙන්න මේ ස්කන්ධයන් තුල පවතින යථාර්ථය මෙන්න මේ බඳුයි. මේ රූපය චිත්තජයසික රූප මේ සියල්ල සංකත ධර්ම, හටගත් ධර්ම, හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්ම. ඒ හේතුන් නිරුද්ධ වෙනකොට මේ ඵලයත් මේ හේතුන් නිසා හටගත්ත දේ වෙනස් වෙන විපරිණාමයට පත් වෙන ධර්මතා කියලා නුවණින් දැන දැක මේව මම මගේ ආත්මයේ වශයෙන් නොගත හොත් එයාට කොහොමද දුක උපදින්නේ? එයාට දුක එන්නේ නැහැ. ඇයි මම මගේ කියලා අරගෙන නැහැ? අරගත්තේ නැත්නම් ඒව දිරනකොට ලෙඩ වෙනකොට මැරෙනකොට දුක එන්නේ විදියක් නැහැ. ඒ නිසා අපට තියෙන්නේ මේ ලෝකේ යමකට මම මගේ ආත්මය වශයෙන් දැඩිව ගත්තනම් ඒක දිරනකොට ලෙඩ වෙනකොට මැරෙනකොට ඒ හා සමාන දුකක් විඳින්නම ඕන. හැබැයි ඒව අත්හැරලා දුරස් කරලා ඒවේ පවතින යථාර්ථය තේරුම් අරගෙන දැන් එතනදී අපි කියන්නේ නැහැ මේ ධර්ම උගන්වන්නේ කවදාවත් අපිට අපි මේ ලෝකයේ තුල දැනට බැඳීම් ඇති වෙලා තියෙනවා. දරුවෝ දෙමාපිය සාමියා බිරිඳ නෑය හිතවතා පන්සල ගම මේවා අතහරින්න කියන එක නෙමෙයි කියන්නේ. අපි දරුවා වෙනුවෙන් මට යුතුයකමක් තියෙනවා. මට පැවරිච්ච වගකීමක් තියෙනවා. ඒ යුතුකම ඒ වගකීම මම ඉටු කරන්න ඕන. හැබැයි මට නුවණක් තියෙන්න ඕන මේ දරුවා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණයක්. ඒක මට වෙනස් කරන්න බෑ. මේ දරුවා කියන තැනක් තියෙනවා දිරීම. මේ දරුවා කියන තැනක් තියෙන්නේ ව්‍යාධිය. මේ දරුවා කියන තැනක් තියෙන්නේ මරණය. හෙට ඒ ධර්මතාවය මතුවෙන්න පුළුවන් උතන. එතකොට මම නුවණින් දැකලා තිබුණොත් මම දරුවා කියන තැන මට යුතුයකමක් වගකීමක් තියෙනවා. හැබැයි මට වෙනස් කරන්න බැරි ධර්මතාවයක් තියෙනවා මෙතන. දිරීම, ජරාව, මරණය, ව්‍යාධිය මේවා මට වෙනස් කරන්න බෑ. මේවා මේ රූපයන්ට අයිති, මේ අයට ස්කන්ධවලට අයිති ලක්ෂණ ටික. එතකොට මෙන්න මේ ලක්ෂණ ටික හෙට දවසේ අද දවසේ මතුවෙන්න පුළුවන්. එතකොට ඒවා මට අයිති දේවල් නෙමෙයි, ඒවා මගේ දේවල් නෙමෙයි, ඒවා ඒ ධර්මතාවයන්ට අයිති ස්වභාවික පොදුලක්. ඒකට විතරක් නෙමෙයි මගේ කියලා ගත්ත මේ ටිකත්, මම කියලා ගත්ත ටිකත් එතනක් තියෙන මේ ජරා ව්‍යාධි මරණ හෙට දවසේ අද දවසේ මේ මොහොතේ ඒ ලක්ෂණ ටික මතුවෙන්න පුළුවන්. මට වෙනස් කරන්න බෑ, වළක්වන්න බෑ. මං කැමති නෑ දිරනවට, වළක්වන්න බෑ, නවත්තන්න බෑ. මං කැමති නෑ ලෙඩ වෙනවට, මට ලෙඩ එන්න එපා කියලා කිව්වට බෑ, නවත්තන්න බෑ. මේක ධර්මතාවය. මරණයට මං කැමති නෑ, මැරෙන්න එපා, මට මරණය මං ළඟට එන්න එපා කියලා තල්ලු කරන්න බෑ. මේක ධර්මතාවය. එතකොට අපි මෙන්න මේ ලෝකයේ තුල යුතුයකම් හා වගකීම් ටික ඉටු කරන අතරේ මෙන්න මේ සියල්ල මෙන්න මේ ජරා ව්‍යාධියේ මරණයේ ස්වභාව කොට ඇති ධර්මයෝ නේද කියලා නුවණින් හිතලා හිතලා විමසලා විමසලා තිබුණොත් අන්න අපේ කෙනා අපේ කියලා ගත්ත කෙනාගෙන් අපි ටිකක් මිදිලා යුතුයකම් ටික කරනවා. දැන් අපි දන්නවා මේවා දිරන, ලෙඩ වෙන, මැරෙන ධර්මතා කියලා. අන්න යම් දවසක මේවා දිරාපත් වීගෙන යනකොට, බලාපොරොත්තු නොවෙන ලෙඩ රෝග වැළඳෙනකොට, මරණයට ලං වෙනකොට මට අඬන්න වෙන්නේ නැහැ. එයි මන් දන්නවා මේක මගේ පුතාට දුවට විතරක්, අම්මට තාත්තට වෙන එකක් නෙමෙයි, මට විතරක් වෙන එකක් නෙමෙයි. මේක තමයි ධර්මතාවය කියලා මෙන්න මේ ධර්මතාවයේ හැටියට හඳුනා ගන්න පුළුවන්කම තිබුණොත් එයාට මේ ලෝකේ අඬන්න දෙයක් නැහැ, අඬන්න අරමුණක් නැහැ. ලෝකේ අනිත් අය අඬන අරමුණෙහි එයා සතුටෙන් ඉන්නවා. එයාට උපදිනවා නම් උපදින්නේ ධර්ම සංවේගයක්. අනේ මේ හටගත්තු ලෝකේ හැම ධර්මතාවයක්ම නැසෙන සුළුයි නේද කියන ස්වභාව ධර්මතාවයේ පිළිබඳව ඇති වෙන පොදු හැඟීමක් විතරයි එබඳු කෙනෙකුට අවදි වෙන්නේ. අනේ අපේ කෙනා මැරිලා නේද, ලෙඩ වෙලා නේද, දිරලා නේද කියන දුකේ නේ. දුක නෑ. ධර්මතාවයේ හඳුනගෙන තියෙනවා මේ මොහොතේ වහා කළ යුත්තේ කුමක්ද, මා ඒ දේ කරනවා. අන්න ඒ බඳු ලෝකයක, ඒ බඳු වටපිටාවක අපිට ජීවත් වෙන්න පුළුවන් පදනම හදාගත්තොත් අපිට මේ ලෝකයේ තුල හඬන්න වැළපෙන්න අරමුණු නෑ. අද අපිට හඬන්න වැළපෙන අරමුණු තියෙනවා. ඒ කියන්නේ අපි කැමති, ප්‍රිය, මනාප වසින් අරගත්ත දේවල්මයි අපට හඬන්න වැළපෙන්න අරමුණු බවට පරිවර්තනය වෙන්නේ. ඒ නිසා අද දවසේ අපි අපේ මගේ කියලා ගත්ත යමක් ඇත්නම් ඒ හැම දෙයක් දිහාම නිතර නිතර විදර්ශනා කරනවා කියන්නේ ඒකයි. නිතර නිතර විදර්ශනා නුවණින් බැලුවොත් මේ මගේ මම කියලා ගත්ත තැනත්, මගේ කියලා මේ හමු වෙලා තියෙන වටපිටාවත් මේ හැම දෙයක්ම මට අයිති දෙයක් නොවේ නේද? මේ ධර්මතාවයන්ට උරුම පොදු ලක්ෂණ වලින් යුක්තයි නේද? මේවා වෙනස් කරන්න බෑ නේද? බුදුහාමුදුරුවෝ පහළ වුණා බුදු බලයෙන්, සරුවඥතාක් බලයෙන්, දස බල ඥාන බලයෙන් වෙනස කරන්න බැරි වුණා ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත සිරුරක් දිරුවා. ලෙඩ වුණා, මෙරුණා, ඉරිදිමතුන් පහළ වුණා, නෙනවතුන් පහළ වුණා, අධිරාජ්‍යයන් ගොඩ නැගුවා. කාටවත් ඒ කිසි බලයක් ඉදිරියේ මේක වෙනස් කරන්න බැරි වුණා. එහෙනම් මං කොහොමද වෙනස් කරන්නේ? මේක ධර්මතාවය. ඊ ධර්මතාවයේ මට වෙනවා හෝ මගේ දෙයට වෙනවා නෙමෙයි මේක ධර්මතාවයක් කියලා දැක්කොත්, නුවණ අවදි කරගත්තොත් අපිට කවදාවත්ම ජරා ව්‍යාධි මරණයේ ළඟ හඬා වැළපෙන්න වෙන්නේ නැහැ. අපට ඒ තැන්වලදී ධර්ම සංවේගයක් පත් කරගන්න පුළුවන්. ඊළඟට සිහිනුවණින් කළ යුත්ත ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන්කම තියෙනවා. එනිසා ජාති ජරා ව්‍යාධි මරණේ තිබියදී ජරා ව්‍යාධි මරණේ තිබියදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදිලා වැඩ හිටියා. ඒ වගේ ඔබටත් පුළුවන් ජරා ව්‍යාධි මරණේ තිබේවා. තමන්ට පුළුවන් ජාති ජරා ව්‍යාධි මරණේ එඟට ගන්න නැතුව සතුටින් ඉන්න. එතනදි කියන්නේ දලගුරුස් හදවතක් ඇති කරගන්න කියන එක නෙමෙයි. ඇත්ත ඇති සැටියෙන් දැකලා, නුවණින් දැකලා, ධර්මතාවයක් හැටියට දැකලා, අවබෝධයෙන් ඒ දිහා බලලා කම්පා නොවි ලෝකස් ස්වභාවය ගැන සංවේගයක් උපදවා ගන්න. මේ සංසාරේ හැටි මෙහෙම නේද කියලා. ඉතින් ඒ බඳු තැනකට ආවොත් ඔන්න ඔබට පුළුවන් ජාති ජරා මරණ දුකෙන් මිදිලා ඉන්න මේ ජීවිතය තුළම.
සාරාංශ මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ නුවණින් දැකීම කියන එකයි සාමාන්‍ය දැකීම අතරයි වෙනස. දැන් නුවණින් දැකීම කියන එක අපි ඔබවහන්සේ කියලා දුන්න දැන් පංචෝපදස්කන් තියෙනවා, මේක ජාති ජරා වලට මූලය වෙනවා. ඒ වගේම ඒ වගේ අවස්ථා දැන් ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවත් එක්ක අවුරුදු 20 ගානක් හිටපු කෙනෙක් බුදුහාමුදුරු පිටරන් පානවට ඇඬුවා කියලා කියනවා. ඒ වෙලාවේ තන නුවණින් දැක්මක් තිබෙන්නේ නැති නිසා ඒක උනේ නුවණින් දැකීම ලැබීම සඳහා යම් කිසි විපස්සනාවෙන් යම් කිසි මාර්ගඵලයකට පැමිණලා ඉන්න ඕනේද කියලා.
හොඳයි, හොඳ ප්‍රශ්නයක්. අපි කෙනෙක් සෝතාපන්න වුණා කියනකොට සෝතාපන්න භාවයේ තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම ගෙවෙනවා. නැවත නොහට ගන්න ස්වභාවයටම පත් වෙනවා. හැබැයි කැමැත්ත හා අකමැත්ත කියන එක දෙක තාම ඉතුරුයි. කාමච්ඡන්ද ව්‍යාපාද, කැමැත්ත හා අකමැත්ත කියන දෙකම තාම නැති කරලා නැහැ. ඒ නිසා ආනන්ද හාමුදුරුව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන් සංයෝජනයන් දුරු කරලා තුණා. කාමරාගේ ව්‍යාපාදයේ කැමැත්ත අකමැත්ත තාම සම්පූර්ණයෙන් ගෙවලා නැහැ. ඒ නිසා උන්වහන්සේට කැමැති අරමුණු තුණා. සෝතාපන්න භාවය තුල අකමැති අරමුණු තිබුණා. උන්වහන්සේ බුදුහාමුදුරුව පිරිනුවම් පාපු තැනදි විතරක් නෙමෙයි සරියුත් හාමුදුරුව පිරිනුවම් පාපු තැනදිත් උන්වහන්සේ බොහෝ කම්පාවට පත් වුණා. හැබැයි උන්වහන්සේ වෙන තැන්වලදී ඒ තරමට එහෙම පත් වුණේ නැහැ. උන්වහන්සේ ළඟින් ඇසුරු කළ අර ලං කරගත්ත ස්වභාවය තුල ඒ වෙනස් වීම තුල උන්වහන්සේට පවා ඒ දුක දැනුණා. හැබැයි අපි දන්නවා ආනන්ද හාමුදුරුව මේ පිරිනුවම් පාන්නට සූදානම් වෙන වෙලාවේ අනේ බුදුහාමුදුරුව අපිව අතහැරලා යනවා නේද, මං හෙට ඉඳලා උදේ පාන්දර අවදි වෙලා පැන් තියන්නේ කාටද, හෙට උදේට මං දැහැට පිළිගන්වන්නේ කාටද, කැඳ ගිලම්පස පිළිගන්වන්නේ මං හෙට කාටද, හෙට ඉඳලා දානි ටික පිළිගන්වන්නේ මං කාටද, පාසිවුරු අරගෙන මං පස්සෙන් යන්නේ කාගේ පස්සෙන්ද, හෙට ඉඳලා යන්නේ හෙට ඉඳලා මං බණපදයක් අහගන්නේ කාගෙන්ද. උන්වහන්සේට අර පුද්ගල භාවයේ තුල නෙමෙයි උන්වහන්සේට ලැබිච්ච මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය අහිමි වීම පිළිබඳව උන්වහන්සේට දැඩි සංවේගයක් උපන්නා. එනිසා උන්වහන්සේට මේ ලෝකයට අහිමි වෙන්න යන ඒ මහා නර්ග කල්යාණ මිත්‍රයා අහිමි වීම ගැන උන්වහන්සේට සංවේගයක් තිබුණා. එනිසා අපි තේරුම් ගන්න ඕන සෝතාපන්න භාවයට පත්වෙච්ච කෙනෙකු වත් හඬා වැළපෙන්න තියෙන ඉඩ නැති වෙලා නැහැ. විසාඛාව සෝතාපන්න භාවයට පත්වෙච්ච කෙනෙක් විසාඛාවට මහා දරු පරපුරක් හිටියානේ. දියණිවරු දහයයි පුත්තු දහයයි විස්සක් හිටියා. ඒ විසි දෙනාටත් විස්ස විස්ස දරුවෝ හිටියා හාරසීයයි. ඒ හාරසීයටත් විස්ස විස්සම හම්බ වුණා අටදාහයි. අටදාස් හාරසිය විස්සක් හිටියා දරුමුණුපුරු මිනිපිරියෝ. ඉතින් ඔය එක මිනිපිරියක් මිය ගියාම දවසක් බුදුහාමුදුරු ළඟට ආවේ හඬගෙන. ඒ සෝතාපන්න වෙලා ඩාවලපුණා. එතකොට සෝතාපන්න භාවයට පත්වෙච්ච කෙනාට නුවණ මෙහෙව්වොත් ආතාපි සම්පජානෝ සතිමා. සිහියෙන් වීරියෙන් නුවණ මෙහෙව්වොත් එයාට ක්‍රමය තියෙනවා අවිජ්ජා දෝමනස්සය දුරු කරගන්න වහම. හැබැයි ඒ නුවණ භාවිතා නොකළොත් එයා සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට ඒ මොහොතේ ක්‍රියාකාරී වෙන්න පුළුවන්. හැබැයි එයාට වහාම ඒ සංවේගය සංසිඳුවා ගන්න හැකියාව තියෙන. දැන් ආනන්දහාරෝගේ චරිතය ගත්තොත් බුදුහාර පිරුණම් පාන මොහොතේම පිරුණම් පාන කලින් යම් සංවේගයක් උන්වහන්සේට පහළ වුණා. හැබැයි අවසාන මොහොතේ බොහොම සීනුවණින් ඒ කටයුතු කරලා මෙහෙවලා ආධාන උත්සවයේ පවා හොඳින් සංවිධානය කරලා ඒ සියලු කටයුතු කළා. හඬා වැළපි වැළපි පැත්තකට වෙලා හිටියේ නෑ උන්වහන්සේ. අන්න ඇතිවෙච්ච සංවේගය ඇති වුණා. තාම උන්වහන්සේලා කාමච්ඡන්දේ කියන්නේ කැමැත්ත අකමැත්ත දුරු කරලා නෑ. තාම ඒ මත ඉන්නේ. ඒ නිසා කැමති දේන් අහිමි වීම තුල වෙන්වීම තුල අර ලාමක තරමේ හැඟීමක් නොවේ. ඇතිවෙච්ච සංවේගයේ වහාම ධර්ම සංවේගයක් බවට පත් කරගෙන අනේ ලෝකස් ස්වභාවය බුදුහාරු ගැන්වෙත් ඒ ටිකනේ සියලු සංස්කාර ධර්මියෝ මේ ස්වභාවයට පත් වෙනවා නේද කියන අර නුවණ ධම බුදුහාරු අවදි කළා. ඒ මොහොතේම උන්වහන්සේගේ සංවේගය නිවාගෙන ධම ප්‍රයෝජනෙට අරගෙන උන්වහන්සේ බොහොම සිහිනුවණින් කටයුතු කළා. එතකොට තේරුම් ගන්න ඕන අපි සෝතාපන්න භාවයේ දක්වාම පැමුණුණත් මේ ධර්ම ඥානෙ පහළ වුණත් කෙනෙකුට හඬා වැළපීමේ ඉඩ තියෙනවා. හැබැයි ඊට මෙහා ඉන්න අන්ද පුතුජන භාවයේ ඉන්න කෙනෙකු තරම් ලාමක නැහැ. එයා හඬා වැළපිලා පපුවට ගහගෙන ඔළුවට ගහගෙන ලිඳේ පයින්න ගිහිල්ලා ඒ ශෝකය තුල මහ විනාශයක් කරගන්න පුළුවන්. ඒ තරම් ලාමක හැඬීමක් වැළපීමක් නෙවෙයි යම් සංවේගයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒකත් තමන් ලැබපු අත්දැකීම ඒ ධහමේ සම්මා දිට්ඨියේ ඒ අත්දැකීම සිහි කරගත් ක්ෂණයකින් සිහි කරගත් ක්ෂණයකින් අර සරියුත් හාඳුරු පිරුණුවම් පාලා ධාතු පාත්‍රයක් පුරවාගෙන චුන්දහාමුදුරු ගෙනෙල්ලා ආනන්ද හාමුදුරුවන්ට දෙනකොටම ආනන්ද හාමුදුරුව මේ තොරතුරු ලැබෙනකොට මුන්වහන්සේ බොහෝ සංවේගයට පත් වෙන බුදුහාරණ ගිහිල්ලා කියනවා නේ බුදුහාරුණේ මට ධර්මය අමතක වෙලා ගියා. ධර්මය අමතක යන තමන්ගේ නුවණ අමතක වෙලා ගියා. අර මේ අවිද්‍යා දෝමනස්සයන් විනෙය දුරු කරන්න තියෙන න්‍යාය දහම අමතක වෙලා ගියා. දිසාවන් පවා මට නොයටෙහි ගියානේ සරියුත් හාමුදුරු පිරුණම් පාල කියනකොට. ඇයි අන බුදුහාරු අහනවා ඇයි ආනන්ද සරියුත් ඔබේ සීලස්කන්ධයත් අරගෙනද පිරුණම් පෑවේ? ඔබේ සමාධිස්කන්ධයත් අරගෙනද සරියුත් පිරුණම් පෑවේ? ඔබේ ප්‍රඥාස්කන්ධයත් අරගෙනද පිරුණම් පෑවේ සරියුත් හාමුදුරු? අන්න අර අමතක වෙච්ච ධර්ම න්‍යාය නැවත මතු වුණා. උන්වහන්සේ වහාම නිවැරදි වුණා ප්‍රකෘති වුණා. ඉතින් උන්වහන්සේලා තුළ එහෙම හැකියාවක් තියෙනවා. එතකොට ඒ ප්‍රාණට නොපැමිණි කෙනෙකු තුළ අපට අපේක්ෂා කරන්න බෑ වහා සංසිඳීමක්. අර ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ තැන දක්වාම පහු කරගෙන යනවා. එනිසා සෝතාපන්න භාවයට පත්වෙච්ච කෙනෙකුට යම් පමණකට දුකට පත්වීමේ ඉඩ තියෙනවා. හැබැයි එතනින් එහාට ඒ ධර්ම භාවිතා කරලා ඒ ඇතිවෙච්ච දුකත් සංසිඳවාගෙන නැවත කවදාවත් කඳුලක් හලන්නේ නැති තැනකට ඉදිරියට යන්න පුළුවන් හැකියාවත් මාවතත් එයට තියෙන. අපි දන්නවා ඔය පටාචාරා ළඟ ළඟ යෙදුණු මරණ හතකින් පීඩා විඳපු කෙනෙක්. දුක කොච්චර දැනුණාද ඇඳිවත ඇඟේ නැහැ. දන්නේ නැහැ. නිර්වතින් එහෙම හෙදිුවේ. ජේතවනාරාමයට ගියෙත් එහෙමයි. කවුරුත් ඒ තැනදිත් හැදුවේ එළවා දමන්න, මේ නිර්වතින් එන කාන්තාව ගල්මුල් ගහලා එළවා දමන්න. බුදුහාමුදුරු එහෙම ඉඩ දුන්නේ, ඇයට ඉන්න ඉඩ දුන්නා. ලං වෙනකොට උන්වහන්සේ මහා කාරුණික වදනින් නැගණියනේ සිහිලවා ගන්න, නැගණියනේ සිහිලවා ගන්න කියන මේ මහා කරුණා බුදු වදන ඇහෙනකොටම පටාචාරාවට සිහිය ලැබුණා. ඉන්නේ කොහොමද කියලා පේනුණා, ලැජ්ජා හිතුණා. සත්පුරුෂයන් දෙපලක් විසිකල සළු දෙකෙන් එකක් ඇඳගෙන එකක් පොරවගෙන බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුනේ පුංචි දරුවෙක් වගේ. එදා බලන්න බුදුරජාණන් වහන්සේ අසෝදරාවට තියෙන දුක නැති කළා විතරක් නෙවෙයි, නැවත කවදාවත් දුකටපත් නොවන තැනකට එවපත් කළා. නැවත කවදාවත් දරුවෝ නිසා, සාමියා නිසා, මව්පියෝ නිසා, සහෝදරයෝ නිසා හඬන්න නොවන තැනකට, කඳුළු නොසලන තැනකට උන්වහන්සේ ගෙනිච්චා. ඒ නිසා මේ ධර්මය කඳුලෙන් සුසුමින් ලේයින් කඳුලෙන් එහාට ගෙනියන මුදවන ධර්මතාවයක් නිසා පටන් ගත්ත තැනම අපට පුළුවන් යම් අපි සෝතාපන්න වෙලත් නැහැ, නමුත් අපි මෙනෙහි කරනවා දැන් මෙන්න මෙහෙම නේද මේ දරුවා කියන තැනත් අම්ම කියන. අපි මේක ටිකක් බලවත් පුරුදු කරලා තිබුණොත් අර අනිත් සහෝදරයෝ අනිත් අය හඬා වැළපෙන තැන එයි මම හඬන්නේ, මට තියෙනව නේද දහමක්, මට මෙන්න මේ දහම සිහි කරගන්න පුළුවන් වුණොත් මට පුළුවන් මොහොතකින් අර හඬා වැළපෙන අය අතරේ හඬා වැළපෙන්නේ නැතුව ස්වභාවික ප්‍රകൃතියෙන් ඒ කටයුත්ත හේදෙන්න. ඒ අත්දැකීම Tamanට අත්දකින්න පුළුවන්. එහෙම අත්දකින්න ඕන. මොකද මේ ධර්මයේ ශෝක පරිද්ධවාණං සමතික්ඛමාය. ශෝක පරිදේව ඉක්මවන්නක් වෙන්න ඕන. එහෙම ඉක්මවන්නේ නැත්තම් මේක ධර්මයක් වෙන්න බෑ. මේක මගක් වෙන්න බෑ. ඒ නිසා අපි පටන් ගත්ත තැනම අපට ඒ බඳු අත්දැකීමක් ලැබෙනවද ලබන්න පුළුවන්ද කියන විමසිල්ලත් කරන්න ඕන. පටන් ගත්ත තැනම සෝතාපන්න වෙනකොට ඊට වඩා ගැඹුරුයි. එතනින් එහාට යනකොට ලෝකේ පෙරළුණත් උන්වහන්සේලාට පුළුවන් කම්පා නොවි, ප්‍රකම්පිත නොවි වැඩ ඉන්න. ඉතින් ඒ විදිහෙන් මේ ධර්මතාවය පිළිබඳව තේරුම් ගන්න වෙනවා.
සෝතාපන්න ගැන කතා කරුවම මේ දෙයි පුද්ගල භාවයෙන් තොර කිව්වම දැන් අර දැන් අපි මේ දැක්කනේ මොකක් හරි දැක්කම එතන තියෙන සතර මහා ධාතුන්ගේ ස්වභාවය පවතින්නේ අපිට පේන්නේ විද්‍යමාන රූපය කියන හැඟීම ඒ අවබෝධයද තියෙන්නේ නැත් ඒකේ ඉන්නේ රහතනන්ත
සෝතාපන්න භාවය තුල හා රහත් ඵලයේ තුල කියන මේ ධර්මතාවයන් අතරේ ලොකු වෙනසක් දෙනවා. සෝතාපන්න භාවයේ තුල අපේ දැක්ම බොහෝම මේ ධර්මතාවයන් පිළිබඳව දකින දැක්ම එච්චර පැහැදිලි පිරිසිදු දැක්මක් නෙවෙයි. උදාහරණයක් හැටියට කියනවා නම් මෙන්න මෙහෙම හඳ කියලා ධර්මතාවයක් තියෙනවා කියලා අහලා තියෙනවා. වැසි සහිත මහා අඳුරු වලාකුළු ඇති සහිත රාත්‍රියක අහසේ යම් සුදුවන් ආලෝකයක් දකිනවා. හැබැයි අඳුරු වලාකුළු අතරින් එයා හඳ දැක්කේ නෑ. නමුත් එහෙම එකක් තියෙන්න පුළුවන් කියන දැඩි විශ්වාසයකට එනවා. මොකද මේ අඳුරු අතරේ ආලෝකයක් පෙනෙන නිසා. රහත් වෙනවා කියනකොට ඒ වලාකුළු සම්පූර්ණයෙන් ඉවත් වෙලා හඳ දැක්කා වගේ සියල්ල දැක්කා, සියල්ල සම්පූර්ණයි කියන තැන. එතකොට සෝතාපන්න භාවයේදී සක්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මම මගේ මගේ ආත්ම වශයෙන් කියන තැනින් මම කියන අදහසවත් මගේ කියන අදහසවත් නෙමෙයි ඉවත් වෙන්නේ. සක්කාය දෘෂ්ටි කියන කෙනෙකුට මගේ ආත්මය කියන ආත්ම දෘෂ්ටියේ විතරයි ඉවර වෙන්නේ. මම මගේ කියන ටික තාම ඉතුරුයි. ওই ටික රහත් බව දක්වා යනවා. ඇයි මානය රහත් මාර්ගයෙන් නිසිදෙන්නේ? රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා මේ සංයෝජන පහම බිඳෙන්නේ රහත් මාර්ගයෙන්. සෝතාපන්න භාවයට පත් වුණාම හා සක්කාය දෘෂ්ටි දුරු වුණානි දැන් මොකට දාඩානි ස්පුද්දල භාවයක් නැත්තම් කියලා අපට හිතන්න බෑ. තාම මම මගේ කියන මම කියන මානයෙන් ගත්ත අදහස මගේ කියලා තෘෂ්ණාවෙන් ගත්ත ටික අඩු වෙලා නැහැ. මගේ ආත්මයේ වශයෙන් නিত্য ස්ථිර ද්‍රව නොනැසී පවතිනා වූ ආත්ම භාවයක් හැටියට යමක් දැක්කනම් ඒ දෘෂ්ටිය විතරයි බිඳිලා තියෙන්නේ. ඒ නිසා මම මගේ කියන අදහස තාම ඉතුරුයි. මගේ ආත්මය කියන ටික නැහැ. මම මගේ කියන අදහස ඉතුරු නිසා ඒ මහා ඒ ස්වභාවය තුළ මේ ලබන අත්දැකීම් තුළ හඬන්න වැළපෙන්න වෙනත් වෙනත් ස්වභාවයන් ඇලීම් බැඳීම් පවා ඇති වෙන්න පුළුවන්. අපිට මතකයිනේ අර සිටු කුමරියා සෝතාපන්න වෙලා අර වැද්දෙක් එක්ක කැලේ මාලිගාවට මස් අපේන වැද්දත් එක්ක ගියානේ. වැද්දෙක් එක්ක විවාහයට ගියා. දැන් බලන්න මොනතරම් දහමක දැක්මක්ද සෝතාපන්න වෙච්ච කෙනෙක්. හැබැයි මම මගේ මේ කාමරාගේ ව්‍යාපාදේ ඒ තුල දුරු වෙලා නැහැ. ඒ නිසා වැද්දෙක් එක්ක යන්න තරම් රාගය කැමැත්ත බලවත් වුණා. දැන් කෙනෙකුට හිතෙන බලම පුද්ගල භාවයෙන් ගත්තේ නැත්නම් හරිනේ ඉවරයිනේ කියලා. වැද්දව දැකලා පුද්ගලයෙක් හැටියට ගත්ත නිසානේ මෙහෙම වුණේ කියලා. එතකොට මෙතනදී දහම අවබෝධයේ තියෙන ඇත්තටම මේ ඇති වෙච්ච අදහස දුරු කරගන්න තරම් ශක්තිමත් මේ අවබෝධයට ආපු නුවණ සම්මා දිට්ඨිය. හැබැයි සෝතාපන්න කෙනා රහත් බව දක්වන්න ආත්ම භාව හතක් එහාට තියන්නේ බුදුහාමුදුරු. නැතේ අටමං භවක්. අටවෙනි භවයකට ආපහු මේ කාම ලෝකයට එන්නේ නැහැ කියලා කියන්නේ ආත්ම භාව හතක් දක්වා තාම ප්‍රමාද වෙන්න, පමා වෙන්න, මන්දෝත්සාහී වෙන්න හේතු තියෙන නිසා. ඒ නිසා සෝතාපන්න භාවයේ සම්මා දිට්ඨියට දර්ශනයට පැමිණිලා ඒක භාවිතා නොකර දැන් පිහිය තියෙනවා ඒකෙන් කපන්නේ නැහැ. පිහිය වැරද්දක් නෙමෙයි. ඒක භාවිතාවට ගන්නෙ නැති එකේ වැරද්ද. ඒ නිසා මේ සම්මයක් දර්ශනයේ භාවිතා නොකරන නිසා යමෙකු සෝතාපන්න භාවයට පත් වෙලත් සාමාන්‍ය මිනිස්සුගේ ස්වභාවයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒක තමයි අර සිටු දියණී වැද්දෙක් එක්ක පවා යන්න ගියේ. ඒක සාමාන්‍ය ස්වභාවයකට පත් වෙලා එතකොට ඇය. එතකොට ඒ නිසා සෝතාපන්න භාවයට පත් වුණා කියනකොට අපි තේරුම් ගන්න ඕන මේ සියලු හැඟීම් අදහස් ඉවත් වුණා නේද කියන එක දකින්න එපා. සෝතාපන්න භාවයේ තුල නැති කරේ ආත්ම දෘෂ්ටිය පමණයි. තණ්හා වශයෙන් මාන වශයෙන් ගන්න මම මගේ කියන ධර්මතා දෙකම තෘෂ්ණා මාන කියන දෙකම ඉතිරි දෘෂ්ටිය පමණයි බිඳුනේ කියලා දැකගත්තොත් තේරුම් ගත්තොත් මේ වගේ තැන්වලදී අපිට ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන් වෙනවා සිදුවෙන සිදුවීම් තුල. මොකද නැත්තම් අපි ඒ බඳු සිදුවීම් දැක්කහම අපි කලකිරෙන මොන සෝතාපන්න භාවයද? සෝතාපන්න වුණා නම් ඔහොම යයි නේද? අපි දෝෂ ආරෝපණය කරන්න පටන් ගන්නවා. අර සිටු දියණිය සෝතාපන්න වෙලා හිටියා නම් ඔහොම යයිද කියලා වැද්දෙක් කියන තරම් ලාමක වුණාද කියලා. නමුත් ඒවා ඒ ජීවිතයේ උරුමයන් විතරක් නෙමෙයි, ඒවා සාංශාරික උරුමයන් එක්කෙන ඒවා. ඒගේ මෙලව ජීවිතයේ තියෙන රාගික බවම නෙමෙයි මේ වැද්දෙක් දැකලා යන්න. එතන තිබුණ සාංශාරික බැඳීමක්, සාංශාරික උරුමයකුත් දෙන්න එකට ආපු. ඉතින් ඒ මත යම් යම් සිදුවීම් ලෝකෙ සිදු වෙනවා. අදත් අපේ දෙමව්පියෝ අකමැතිම දේ සිද්ධ වෙනවා දරුවන් අතරේ. ඉතින් සමහර වෙලාවට අපට සිදු වෙලා තියෙන ඒ බඳු තැන් විසඳන්න. එතකොට අපි කියන්නේ මෙත් එක්කේ දරුවා දෙමව්පියන්ට අකීකරු නොවුණා නම් බොහොම කීකරුව හිතවත් සුහදව කටයුතු කළ. මෙතනදි විතරක් වෙනස් වෙන්න මොකද්ද හේතුව? මේ ජීවිතයේ තුල තියෙන සිදුවීමක් නෙවෙයිව සංසාරයත් එක්ක බැඳෙන ඒවා. ඒ නිසා ඒ බඳු තැන් සාමාන්‍ය ස්වභාවයේ ඉක්මවා කටයුතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉක්මන් නොවි සෝතාපන්න කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්න එපා රහතන් වහන්සේ නමකගේ තත්වය. රහතන් වහන්සේ සෝතාපන්න කෙනායි කියන්නේ ලොකුන. එතකොට සෝතාපන්න කෙනා කාම රාග ව්‍යාපාද කියන මේ දෙකම දුරු කළ නැති, මේ දෙක තාම එහෙම්මම තියෙන පුද්ගලයෙක්. ඒ නිසා ඒ රාග ద్వේෂ තුල සාමාන්‍ය හීන පුතුජන ස්වභාවයේට නොයටුණත් යම් යම් සීමාවන් තුල ඒ ධර්මතාවයන් තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියන ඉඩ අපි මතක තියාගෙන ඉන්න ඕන.
ස්වාමීන් වහන්සේ, දැන් අපි අවට තියෙන දේවල් බලපුවම මේස පුටු එහෙම තියා බලපුවම අපි ඒවත් මේස පුටු කියලා අඳින ගන්නවට අමතරව ඒක මම සහ මම නොවන කියලා අපි බෙදා ගන්නවානේ. ඒතොර අපේ මේ මම කියන හැඟීම එනවනේ. දැන් රහතන් වහන්සේ කෙනෙකුට කොහොමද එතකොට තමන්ගේ ශරීරයේ සහ අවට තියෙන දේ?
දැන් අපිට උනත් මේ දේ මාහිර දේ මින්තර දේ මම කියලා වෙන් කරගන්න අමාරුයි. අපිට යමක් දෙයක් කෙනෙක් හැටියට හමු වෙන තැන මේ දෙපැත්තම එකතු වෙලායි පේන්නේ. ඒ කියන්නේ දැන් මට මේකට මේසි කියලා නම් කරන්න බැහැ නිකම්ම. මොකද දැන් මේක මේසි කියලා හඳුනා ගන්න මේ ඉදිරියේ තියෙන අරමුණ බාහිර අරමුණක් විතරයි. ඒ බාහිර අරමුණ ඇහැට ගැටෙන්න එපේ. එතකොට ඇහැ ඕන. ඇහැට මේ අරමුණ ගැටෙන්න ඕන. ගැටිලා චක්කු විඥානය උපදින්න ඕන. චක්කු සම්පස්යෙන් විඳලා හඳුනලා කල්පනා කරලා ඔන්න අපි කියමු මේසි කියලා දැනගත්ත කියලා. මේසි කියලා දැනගන්නකොට, පුටුව කියලා දැනගන්නකොට මේ කියන ස්කන්ධ ටික අඩු වැඩි නැතුව යෙදිලා, බාහිරය හා අධ්‍යාත්මය කියන දෙකම යෙදිලා යෙදිලායි මේ දැනගැනීමකට එන්නේ. එතකොට දැන් අපි මේ ටික මම, මේ ටික අනුන්, බාහිර කියලා අපි බෙදෙනවා කියන තැන මේ ඇත්ත වහගෙනයි මේ බෙදන්නේ. දැන් මේ භාවනාව කියන තැන වුණත් භාවනා වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණේ වඩන කෙනෙකුට වුණත් වරදින්න පුළුවන් තැනක් තියෙනවා. අර ලෞකික වේන. මොකද එන එන හැම අරමුණක්ම පේන, ඇහෙන, දැනෙන, දැනගන්න හැම අරමුණක්ම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලන්න පුළුවන්. හැම දෙයක්ම අනිත්‍යයි, 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 අනිත්‍යයි කියලා බලනවා. දුකයි, අනාත්මයි කියලා බලනවා. හැබැයි දැන් එන හැම අරමුණක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා බැලුවට අනිත්‍ය බවට, දුක් බවට, අනාත්ම බවට බලන්න නිට්ටයව ඉන්නවනේ. එතකොට අන්න එතන තියෙනවා දෘෂ්ටියක්. අත්තනාව අනත්තානං සංජානාමීති වාස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි උප්පජ්ජති. ආත්මව සිට අනාත්මය දකින්නේ මේ යන දෘෂ්ටියක් උපදිනවා. දැන් මට පුළුවන් මේවක් ඇඬලා බින්දලා දිරලා යන දේවල් මේවා මොනවද කියලා බලලා බලලා දැන් ඔය සමහරුන්ගේ දර්ශනය එක තමයි. මේවක් ඇඬෙන බින්දෙන වෙනස් වෙනවා, දිරණේවල් ලෙඩ වෙනවා, කුණු වෙනවා, මැරෙනවනේ කියලා බොහොම හැල්ලුවෙන් කතා කරනවා. හැබැයි ඒක හොඳයි. ඒ තුල යා ලොකුවට දෙඩියට බැඳිලා නැහැ. නමුත් එතන තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියක්, සක්කාය දෘෂ්ටියක්. ඒ කියන්නේ මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි වෙනස් වෙනවා කියලා දකිනවා. තමන් වෙනස් වෙන බව දකින්නේ. ආත්මව සිට අනාත්මයේ දකිමී කියන අදහස එනවා. එතකොට රහතන් වහන්සේට මේ වෙනස නැහැ. උන්වහන්සේට හමු වෙන හැමවීමක්ම දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම කියන තැන උන්වහන්සේ දිත්තේ දිට්ඨ මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. දැකීම දැකීමකින් අවසන් වෙනවා. දැකපු දේ ගැන හිතන්න දෙයක් උන්වහන්සේට නැහැ. ඒකට අලුතෙන් එකතු කරන්න දේවල් නැහැ. දැන් අපි දැකීමක් වුණාම, ඇසීමක් වුණාම ඇතුළේ ටිකක් එකතු කරලා තමයි මේක හදන්නේ, නාම රූපච්චය. දැන් හිතන්නකො මෙහෙම, අපට එළියෙන් දැන් හඬක් ඇහෙනවා. යම් හඬක් කනට කරන්න පුළුවන් මොකද්ද? අහන්නනේ. ඔන්න කනට ශබ්දයක් ගැටිලා ඇසීමක් වෙනවා. කනට ඊට වැඩි දෙයක් කරන්න පුළුවන්ද? බෑ. කනට කරන්න පුළුවන් අහන්න පුළුවන්. ඔන්න ඇසීමක් වෙනවා. හැබැයි දැන් ඇසීම ඇසීමෙන් නතර වෙනවද? ඒ හඬ කාගේද? ඔන්න හිත හදලා දෙනවා ඊටු ටික. කොළ පාට තටු තියෙන, රතු පාට හොට තියෙන එක්කෙනෙක්ව මවලා දෙනවා. දැන් කාගේද මේ හඬ? ගිර වගේ හඬ. දැන් මේ ඊටු අඩුව සම්පූර්ණ කළේ කවුද? අන්න තමන් තුලින්ම කරගත්තා. දැන් රහතන් වහන්සේට ඔය එකතුව නැහැ. ඇසීමක් දෙනවා. ඇසීම මේ හේතු ටික අනිත්‍යයි. ඒ තරම් අනිත්‍යයි. ඉක්මමින් මිදෙනවා. වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. උන්වහන්සේට හැමතිස්සෙම මේ හටගද්දී හටගත්තනම Nirodhe දකින්නවා. දැකීම දැකීමෙන් අවසන්, ඇසීම ඇසීමෙන් අවසන්. අරහෙන් මෙහි ඇසීම ඇසීමෙන් අවසන් වෙනකොටම ඒක අවසන් වෙන්න අවසානයේ බලන්න නොදී වෙන පැත්තකට අවධානය අපේ හිතම යොමු කරනවනු සිත කියන්නේ මාරය, වදකයා, පරම සතුරා. මේ නිවන අපිව අහිමි කරනවා. මේ වෙන පැත්තක් මවලා පෙන්නනවා. මෙන්න මෙයාගේ තමයි අඬ ආවේ කියලා මනසට වෙන අරමුණක් දෙනවා. අන්න දැන් අපි අතන ශබ්දය හට ගැනීම දැක්කා. ඇසීම වුණා. හැබැයි ඇසීමට මොකද වුනේ? එතන හේතු බල ධර්මතාවයේ Nirodhe පේන්න දුන්නේ මේ වෙන පැත්තකට හැරෙව්වා. මාරය වුණ වදකයා, මායාකාරයා. හැම තිස්සෙම මෙහින් අඩුවක් සම්පූර්ණ කරලා දෙනවා. මේවට තමයි ආශ්‍රව කියලා කියන්නේ. භව කියලා කියන්න පුළුවන් අපිට. දැන් මෙන්න මේ තැන් වලින් මතුවෙලා තමයි අපිට මේවා පුටු, මේවා මේස, මේ නම් කිරීම පවා එන්නේ. දැන් අපි දහමට එනකොට අපිට පුටු මේස හම්බ වෙන්නේත් නැහැ. එක්ක අපිට හම්බ වෙන්නේ ස්කන්ධ, එක්ක ධාතු, එක්ක ආයතන කියන තැනක. ඒක ටිකක් විස්තර කරලා අහගන්න ඕන තැනක්. ඒක දැන් අපි හොයන්න ඕන. දැන් මේකට මේසෙ කියනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේක මේසෙ. මේ මේසෙ දිරනවා, මේ මේසෙ දිරාපත් වෙනවා, පොළොවට පස් වෙනවා, මේක අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා කියලා. මේක දිහා බලාගෙන භාවනා කරලා විරාගී හැඟීමක් ඇති කරගන්න පුළුවන්. දෙව්ලොව බඹලොව වුණත් යන්න පුළුවන්. හැබැයි නිවන් දකින්න බෑ. ඇයි යා මොහොකද අනිත්‍ය දකින්නේ? මේසෙ. මේසෙ අනිත්‍ය දකින්න. මොකද්ද මේසෙ කියන්නේ? මේ කකුලද මේසෙ, අර කකුලද මේසෙ, අර කකුලද මේසෙ, මේ කකුලද මේසෙ. දැන් මම මේ කකුල් හතරට වෙන වෙනම ඇඟිලි දික් කරලා ඇහුවොත් මේකද මේසෙ? මේකද මේසෙ? මේකද මේසෙ? මේකද මේසෙ? මොකද ලැබෙන උත්තරේ? මේ කකුලත් මේසෙ නෙමෙයි, අර කකුලත් මේසෙ නෙමෙයි, අර කකුලත් මේසෙ නෙමෙයි, අර කකුලත්. එහෙනම් මේ උඩ තියෙන මේ ලෑල්ල, මේ තට්ටුවද අත දික් කරලා ඇහුවොත් මේසෙ? ඒකද මේසෙ? නෑ, ඒකත් මේසෙ නෙමෙයි. එහෙනම් කොහොම මේසෙ? ඉතින් ඕන්නම් කියයි මේ ඔක්කොම ටිකයි මේසෙ කියලා. ඕකනේ දෙන්න පුළුවන් උත්තරේ. දැන් ඔක්කොම ටික මේසෙ නම් අපි මේ කෑලි ටික ගලවලා මිටියක් බැඳලා පැත්තකින් තියනවා. ඕක දැන් එන කෑල්ලක්වත් අඩු නෑ. දැන් ඒකට කියනවද මේසෙ කියලා? ඔක්කොම අවයව ටික ඔක්කොම ටික මේසෙ නම් ඔය අවයාව ටික කොහොමද උනත් මේසෙ වෙන්න එපා. නමුත් මේක මිටියක් බඳලා තියුණාට මේසෙ කියන අදහස එන්නේ නැහැ. එහෙනම් අපි දැනගන්න ඕන මේසෙ කියන්නේ මේ අවයව ටික නෙවෙයි. මේසෙ කියන්නේ අපි ළඟ උපදින අදහසක්. ඒ අදහස උපදින නම් මෙන්න මේ අවයව ටික මේ ආකෘතියට පිහිටලා තියෙන්න ඕන. මේ ආකෘතියට පිහිටපු මේ අවයව සහිත මේ රූපය එහෙට ගැටෙන්න ඕන. එහෙට ගැටිලා චක්කු විඥානය හිතක් ඉපදිලා වේදනා සංඥා පහළ වෙලා අන්න අපි කල්පනා කරලා දැනගන්න ඕන මේ අහවල් දේ නේද මේ කියලා. හොන ඔක තේරුම් ගන්න තැනක් මං කියන්නම්. අපි හිතනවා මේ ඉදිරියේ තියෙන දේම තමයි අපි දැනගන්නේ කියලා. ඉදිරියේම තියෙන දේ දැනගන්නවා කියලා. ඇහැට ගැටුණු රූපයමයි දැනගන්නේ කියලා. හිතන්නකෝ මෙහෙම අපි හිතනවා දැන් ඔන්න මේ අපි හැමෝටම අපි කීප දෙනෙකුටම එකම අරමුණක් මේ මැද්දේ ඇහැට ගැටෙනවා. අපි කියමු කාන්තා රූපයක් අපේ ඇහැට ගැටෙනවා අපි කීප දෙනෙකුට. දැන් අපි පෙනෙන රූපේ නම් දැනගන්නේ අපි හැමෝටම එන්න ඕන එක උත්තරයක්නේ. දැන් මන් දැනගන්නවා මේ අම්මා කියලා. තව එක්කෙනෙක් දැනගන්නවා මගේ බිරිඳ කියලා. තව එක්කෙනෙක් දැනගන්නවා මගේ පුංචි අම්මා කියලා. තව එක්කෙනෙක් දැනගන්නවා මගේ අත්තම්මා කියලා. දැන් එකම රූපයේ හැමෝගේම ඇහැට ගැටුනේ දැනගැනීමට එනකොට උත්තර ගොඩක්. එතකොට අපි දැනගත්තේ ඉදිරියේ තියෙච්ච රූපේ නම් එක එක්කෙනාට වෙන වෙන උත්තර එන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපට උත්තර ඇවිල්ලා එන්නේ හිතපු විදියට. යං විතක්කේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං විජානාති. සංඥාවට කල්පනා කළා, කල්පනා කළ කල්පනා කළ විදිහට දැනගත්තා. මේ අම්මා කියලා හිතපු නිසා මං අම්මා කියලා දැනගත්තා. බිරිඳ කියලා හිතපු කෙනා බිරිඳ කියලා දැනගත්තා. පුංචි අම්මා කියලා හිතපු කෙනා පුංචි අම්මා කියලා හිතපු විදිහට දැනගත්තා. තියෙන දේ දැනගත්ත නෙමෙයි, අපි හිතපු දෙයමයි දැනගත්තේ. ඒ නිසා අපි මේසි කියලා දැනගන්නවා කියන තැනත් ඒ බඳු ධර්ම න්‍යායක් තියෙන රහතන් වහන්සේ කියන තැන ඒ ධර්ම න්‍යායය දන්නවා. උන්වහන්සේලාට හම්බ වෙන්නේ හැම තිස්සෙම ඇහැට ගැටෙන මේසයක් නෙමෙයි, ඇහැට ගැටෙන පුටුවක් නෙමෙයි, ධාතුව ධාතුව සමග ගැටෙන ධාතු ස්පර්ශයක් උන්වහන්සේලාට හමු වෙන්නේ. මේවා තේරෙනවද? මන් දන්නේ. ධාතු අපි පුටුව මේසෙ කියලා නම් කරගන්නේ ඇතුළතින්. පස්සේ ඇහැට ගැටෙන අවස්ථාව ධාතුව ධාතුව සමග ගැටෙන්නේ. ඉතින් උන්වහන්සේලාට තියෙන ධාතු ස්පර්ශය මේස පුටුව ඇඳ මේස මේ පුද්ගලයෝ දේවල් හම්බ වෙන්නේ නැහැ. ඉබඳු ස්වභාවයක් තියෙන්නේ. අපිට තමයි හැට පේන මේස පුටු ඇඳ ගේ දොර හැලිවලන් හම්බ වෙන්නේ. ඉතින් අපිත් මෙන්න මේ දැක්මෙන් මිදුනහම අපිටත් අන්න ස්කන්ධ එක්ක ස්කන්ධ වශයෙන් පේනෝ මේ හැත් රූපය චක්කු විඥානයත් නිසා මෙහෙම දැකීමක් වුණා කියලා ස්කන්ධ ටික දකිනවා. එහෙම නැත්නම් එහෙත් රූපයත් කියන මේ ආයතනය නිසා මෙහෙම දැකීමක් ඇති වුණා කියලා ආයතන වශයෙන් දකිනවා. එහෙම නැත්නම් මේ ධාතුව ධාතුව සමග ගැටිලා මෙහෙම විඥාන ධාතුවක් ඇති වුණා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ධාතුවක් ඇටියට වහා ඉපද නිරුද්ධ වෙන ධර්මතාවයක් ඇටියට දකිනවා මිසක් අර සාපේක්ෂක වෙන්න මේසයක් කියන තැනට ආවොත් මේසෙ හොඳද නරකද, මේසෙද ලස්සනද අවලස්සනද, මේසෙ නිත්‍යද අනිත්‍යද ප්‍රශ්න දෙපැත්තක් ගොඩ නැගෙනවා. මේසෙ කියන තැනට ආවොත් ගොඩ එන්න බෑ එතනින් එහාට. කුසල අකුසල කියන දෙපැත්තට යනවා, අවිද්‍යා දෝමනස් පැත්තට යනවා. හැබැයි මේසෙ කියන දැනගැනීමක් ඇති වුණේ, ඒ දැනගැනීම ඇති වුනේ මෙන්න මේ හේතු ධර්මතා යෙදිලා කියලා. ඊට එහායින් තියෙන ධර්මතා ටික දකින කෙනෙකුට උන්වහන්සේලාට ශුන්්‍යත විහරණයක් කියලා කියනවා. ශුන්්‍යතාවයක්. මේ ඇඳපුටු මේස පුද්ගලයෝ හැටියට හමු වෙන්නේ ශුන්්‍යතාවයක් උන්වහන්සේලාට තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේලාට කැඩෙනකොට, බිඳෙනකොට, ලෙඩ වෙනකොට, දිරෙනකොට, මැරෙනකොට හඬන්න වැළපෙන දේවල් උන්වහන්සේලාගේ අරමුණු නෑ. ඒ නිසා උන්වහන්සේ දුකින් මිදලා වැඩ ඉන්නවා. සම්මතයේ තුල සම්මතයෙන් කටයුතු කරනව ගැන දිනු කරනවා පරමාර්ථය දෙන දෙක. හට ගන්න හට ගන්නවා. චක්කු ධාතු රූප ධාතුව නිසා ගැටීම නිසා චක්කු විඥාන ධාතුව උපදිනවා. ධාතු කියනකොට ධාතු 18ක් වෙනවානේ. චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු ඝාන ධාතු ගන්ධ ධාතු ඝාන විඥාන ධාතු ජීවා ධාතු රස ධාතු ජීවා විඥාන ධාතු කාය ධාතු පොට්ටබ්බ ධාතු කාය විඥාන ධාතු මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු ධාතුව ධාතුව සමග ගැටිලා විපාකමේ විඥානයක් උපදිනවා. ඒක විපාකයක්. දැන් ලෝකේ පවතින ධර්මතාවය තමයි පෙරකල කර්මයෙන් හටගත් නිසා විපාකමේ අවස්ථාවක් තියෙන්නේ. චක්කු සෝත ගාන ජීවහා කාය කියන මේ විඥාන පහම හැම තිස්සෙම උපදින්නේ විපාකව. විපාකසිතේ කර්ම ක්ලේශ නැහැ, කුසල අකුසල නැහැ. හැබැයි අපි කරන වැරද්ද තමයි විපාකය විපාකයෙන් ගෙවෙන්න දෙන්නේ නැහැ. විපාකයේ ඉදිරියේ අලුත් හේතු හදා ගන්නවා. දැන් අර මං ඉස්සෙල්ලා කිව්වේ කනට ශබ්දයක් ගැටිලා ඇසීමක් වෙන්න පුළුවන්. ඒ ඇසීම කියන සීමාව විපාක. ඒකේ කර්ම ක්ලේශ නැහැ. හැබැයි ඒ ඇහුනේ මෙන්න මෙයාගේ යඬ කියලා එකක් අරහෙන් පෙන්නකොට අන්න අලුතෙන් හේතුවක් හදාගෙන. ඒක දැන් විපාක නෙමෙයි. ඒක වර්තමාන හේතුවක්. දැන් හේතුවට විපාක වෙන්නේ මොකද්ද ඊළඟට? අනේ ගිරවා. මටත් හදන්න නැත්තම්. අපේ ගෙදර ඉස්සරහත් හිටිය අපෙත් එක්ක. ඔන්න මතක් වෙනවා කතා කරපුවා, කන්න දීපුවා. ඉතින් කුසල කුසල ඒවා. අවිද්‍යාව දෝමනස්. ඒකව මේ බල්ලෙක් අල්ලගෙන කෑවා. ඔන්න බල්ලත් එක්ක ද්වේෂයේ තරහව ඊළඟට දැන් එනවා ඉතින්. දැන් අර වර්තමාන හේතු දැන් ඔන්න අපව කර්මාව දිනුනා. ඒ කියන්නේ දැන් කර්ම සුදු කර්ම කළු කර්ම සුදු කළු මිශ්‍ර කර්ම හැදුවා නම් ඒවට විපාකය ආය අනාගතෙන් විඳින්න ඕන. දැන් අපිට රහතන් වහන්සේ කියලා කියන්නේ මේ අතීත හේතු නිසා වර්තමාන විපාකයක් හට ගන්නවා. විපාකේ විපාකයෙන් ගෙවෙන්න දෙනවා. අලුත් හේතු හදාගන්නේ නැහැ. හේතු ඵල සංදියක් තියෙනවා. ඵල හේතු සංදියක් තියෙනවා. හේතු ඵල සංදියක් තියෙනවා. අතීත හේතු නිසා හටගන්න වර්තමාන ඵලය ඒක වළක්වන්න බෑ. හේතු ඵල සංදිය. වර්තමානයේ අපි කරගන්න දේ තමයි ඵලය හේතුවක් බවට පත් කරගන්න. ඵල හේතු සංදිය. විපාකේ අපි අලුත් කර්මයක් බවට පෙරල ගන්නවා. ඒ නිසා ඒ හේතුවට විපාක වශයෙන් අනාගත භවයක් ඉදිරියට යාමක් තියෙනවා. හේතුඵල සම්පතිය. අතීත හේතු නිසා වර්තමාන විපාක හට ගන්න අවස්ථාව අපිට නවත්තන්නත් බෑ. වර්තමාන හේතු හදාගත්තොත් විපාකයට යන ගමන වළක්වන්නත් බෑ. හැබැයි වළක්වන්න පුළුවන් වර්තමාන විපාකය විපාකයෙන් අවසන් වෙන්න දුන්නොත් විදර්ශනාව කියලා කියන්නේ එතන. අපි සාපේක්ෂක නොවි දැකීම ඇසීම දැනීම දැන ගැනීම කියන තැනින් නතර කරනවා කියලා කියන්නේ විපාක ටිකේ සීමාව තුළ නතර කරනවා. මෙහාට එන නොදී. එතකොට විපාකේ විපාකයෙන් අවසන් වෙනවා. අතීත හේතු නිසා වර්තමාන විපාක විපාකයෙන් අවසන් කරනවා. ඒ නිසා අලුත් කර්ම හදාගන්නේ නැහැ. කීනම් පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්නායතිකේ බවස්මි තේකින බීජා විරුල්ලිච්ඡන්ද නිබ්බන්ති දීරා යතයම්පති රතන සූත්‍රයේ කියවෙන්නේ. පරණ කර්මත් ගෙවනවා කේනම් පුරාණං නවං නැත්ති අලුත් කර්ම හදාගන්නෙත් නෑ. ඒ බඳු තැනක මේ පිහිටන්නේ. එනිසා එහෙම තැනක පිහිට ගන්න පුළුවන් වුණා නම් හරි. එතකොට අපි මේ ධර්මතාවය තුල සිදුවෙන න්‍යාය මේකයි. විපාකේ විපාකෙන් ගෙවෙන්න දෙනවා. එතකොට චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන ටික ඒක නිතරම කර්ම ක්ලේශ වලට අයිති නැති විපාකමේ අවස්ථාවක්. ඒ ධර්මතාවය ඇතිවීමත් නැතිවීමත් දකිනකොට එතන පුද්ගල භාවයක් නෑ. සත්ත්ව පුද්ගල වශයෙන්, ආත්ම වශයෙන්, මම මගේ වශයෙන් ගතියුත්තක් හම්බ වෙන්නේ නෑ. ඉපද නිරුද්ධ වෙන. අනිච්ච සංඛාර උපාද වය ධම්මින උපජ්ජිත නිරුද්ධන්ති තේසං උපසමස. මෙන්න මේයින් මිදීමම නිවන කියන දැක්ම ඇති කරනවා. ඒ ස්කන්ධ ධාතු ආයතන කියන තැනින්. එතකොට ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුපාද කියන ධර්මතාවයන් ගොඩ නැගෙන්නේ එතනමයි. අම්බිලි
මේ දැන් කනට වැටෙන ශබ්දයක් රසයක් තියෙන පුළුවන්. ඒ රසේ අනාත්
නෑ. ශබ්දය තුල ඇත්තටම ඇසීම තුල විඳීමක්, හැඳිනීමක්, කල්පනා කිරීමක්, වේදනා සංඥා සංඛාර පහළ වෙන්න පුළුවන්. එතකොට විපාක සිතේ පහළ වෙන වේදනා සංඥාත් විපාක. විපාක එක ඉතාමත්ම සුකුමයි. දැන් අපි ඇහෙන දේ තුල රසයක් විඳිනවා කියන තැන ඇති වෙන්නේ අර කර්ම ක්ලේශ අවස්ථාවට ඇවිල්ලා. දැන් අර ඇසීමක් ඇවිල්ලා අර හිත ඇතුලෙන් පෙන්නන කොළපාට, තටු, රතුපාට හොට තියෙන එක්කෙනා දැක්කට පස්සේ අනේ යා ලස්සනට කතා කරනවා කියන සතා පිළිබඳව රසයක්. ඒ හඬ කියන තැනත් එක තමයි. ඇසීම කනට කරන්න පුළුවන් ඇසීම විතරයි. ඉතුරු ටිකෙන් අර වගේම මනසින් හදලා දෙන දේ තුල තමයි කර්ම ක්ලේශයට අයිති වෙන විඳීමක් තියෙන්නේ. විඳීමක් තියෙන්නේ. එතකොට ඒ තුල ඒක සෝතාපන්න කෙනාටවත් ඒ සීමාව තුළ නතර වෙන්න පුළුවන් වෙන්නේ ඒ ධර්මයේ ඇසුරු කරන, මෙනෙහි කරන වාරයේ පමණයි. ඒ බඳු නැති තැන්වලදී උන්වහන්සේද සෝතාපන්න කෙනාද ප්‍රමාදී වෙනවා. අනිත් කෙනා ගැන කවර කතාවක්ද?
සමාවෙන්න ඕන ප්‍රශ්න තියෙන අයට ඔය පිළිබඳව නැවත නැවත හිතලා ඉදිරියේදී ප්‍රශ්න අහන්න. හාමුදුරන් වහන්සේත් උදෑසන පටන් මේ දක්වාම ධර්ම දේශනා කළා. කායික වශයෙන් විහිසට පත්වල ඇති. අපි දැන් පූජාව සිය පවත්වල කෙටියෙන් දවසේ වැඩ කටයුතු අවසන් කරනවා. පූජාව සකස් කරපු අය ඒක සූදානම් කරන පූජාව සඳහා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන උපවහන්සේගේ වචනයක් වචනයක් පාසා ධර්මයේ දැනෙන ධර්මයේ දැක්ක කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද, උපවහන්සේගේ ධර්මයේ කතරම් සැනසිලිදායක දෙයක්දයි අපිට වැටහුණා. ඉතින් උපවහන්සේට අනික වාරයක් පින් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා අපි සියලු දෙනා වෙනුවෙන් මේ මහා මාහැඟේ දේශනා ප්‍රාතිහාර්ය පැවට උපවහන්සේට අනේක වාරයක් නැවත නැවත පුණ්‍යානුමෝදනා කරනවා. බලාගෙන ගියාම හාමුදුරුන්ගේ ඇස් පෙහෙවම ඔබට අපේ ඇස් පෙහෙන්නේ නැත්තේ. ඉතින් හරිම ලස්සනට උපවහන්සේ ඒ දේවල් විස්තර කරලාට නැවත නැවත ආශිර්වාද කරනවා. එහෙමනම් අපි ඊළඟට බුද්ධ පූජාව පවත්වමු.